නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා සති ආනන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසානා හෝති දෝෂ විනය පරියෝසානා හෝති මෝහ විනය පරියෝසානා හෝති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල ඉරිදා ධර්ම දේශනාව සඳහා මාතෘකාව සපයා ගන්නේ මග්ග සංයුක්තයේ, එහෙම නැත්නම් සංයුත්ත නිකායේ මග්ග සංයුක්තයේ එන බ්‍රාහ්මණ සූත්‍රයෙන්. මේ බ්‍රාහ්මණ සූත්‍රයට පදනම් වුණේ එක්තරා සිද්ධියක්. එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ සැවැත්නුවර පිණ්ඩපාතේ වැඩම කරනවා. තේ අවස්ථාවේදී ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණයෙක් බොහොම අලංකාර අශ්ව රථයකින් ඒ නගරය හරහා යනවා. එතකොට මේ අශ්ව රථයේ තියෙන සුවිශේෂත්වය තමයි ඒ රථය සඳහා යොදලා තියෙන සියලුම අශ්වයින් සුදු පාට අශ්වයින්. ඒ වගේම මේ අශ්ව රථයේ වහලත් සුදු පාටයි, රෝදත් සුදු පාටයි, ආවරණය කරලා තියෙන අනිකුත් දේවලු සුදු පාටයි. ඒ තියා මේ අශ්ව රථයේ ගමන් කරන සියලු දෙනාමත් සම්පූර්ණ සුදු පාට වස්ත්‍රයෙන් තමයි සැරසිලා ඉන්නේ. ඉතින් මේ රථය දකින ඒ නගරවාසීන් විශ්මය පළ කරනවා. ඒ වගේම බොහොම ඉහළ ප්‍රසාදයක් පළ කරනවා. මේක මහා පුදුමාකාර ආශ්චර්යක්. මේකනම් දිව්‍ය රථයක් කියලා ඉතින් ඒ අය විශ්මය පළ කරනවා. ඉතින් මේ සිද්ධිය දකිනවා ආනන්ද සාමින් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ පිණ්ඩපාතයෙන් පසුව සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළාට පස්සේ සුදුසු වෙලාවක් බලලා භාගතුන් වහන්සේට මේ කාරණාව සැලකනවා. සැලකල්ලා පුංචි ඉල්ලීමක් කරනවා, පුළුවන්ද කියලා මේ බඳු දිව්‍ය රථයක්, බ්‍රහ්ම රථයක් මේ ධර්මය හා සම්බන්ධව ගලපලා දේශනා කරන්න. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ පුළුවන් කියලා දේශනා කරනවා. මේ දිව්‍ය රථය කියලා කියන්නේ බ්‍රහ්ම යානාවක් කියලා කියන්නේ, ඒ වගේම ධර්ම යානාවක් කියලා කියන්නේ මේ කෙලෙසුන් හා කරන සටනේ අනුත්තර සංග්‍රාම විජයක් කිරීම සඳහා භාවිතා කරන රථයක් කියලා කියන්නේ. මේ වෙන එකක් නෙමෙයි, ඒ තමයි ආරෂ්ඨාංක මාර්ගය. ඒතොර ආරෂ්ඨාංක මාර්ගයට දෙන එක්තරා වචනයක් නැත්නම් සමවත් සම සමාන පදයක් තමයි කියලා කියනවා. මේ ධර්ම යානාව, බ්‍රහ්ම යානාව, දිව්‍ය යානාව, එහෙමත් නැත්නම් මේ සංග්‍රාමයේ ජය ගැනීම සඳහා යොදා ගන්න ඒ යුද යානාව වශයෙන් පෙන්වන්නේ ආරෂ්ඨාංක මාර්ගය. ඉතින් අපි මේ වෙනකොට ආරෂ්ඨාංක මාර්ගයේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉස්සරහට කතා කරගෙන යනවා. ඉතින් මේ වෙනකොට අපි සම්මා දිට්ඨිය හා සම්බන්ධයෙන්, සම්මා සංකප්පය හා සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒතොර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන මාර්ගාංග දෙක ප්‍රඥා ශික්ෂාවට අයත් වෙනවා. ඊළඟට අපි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒ මාර්ගාංග තුන ගැනත් සාකච්ඡා කළා. ඒ මාර්ගාංග තුන සීල ශික්ෂාවට අයත් වෙනවා. ඊට පස්සේ දැන් අපිට තව ඉතරලා තියෙනවා සම්මා සති, සම්මා සමාධි කියලා, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා අංග තුනක් කතා කරන්න. ඒ අංග තුන අයත් වෙන්නේ සමාධි ශික්ෂාවට. එතකොට මේ මුළු ආරෂ්ඨාංක මාර්ගයේම ශික්ෂා තුනකට වෙන් කළා ධර්මයේ බෙදා දක්වනවා. මුලින් වෙනවා සමා මේ ප්‍රඥා ශික්ෂාව, ඊළඟට එනවා සීල ශික්ෂාව, අන්තිමට එනවා සමාධි ශික්ෂාව. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේ එකක් එකක් අනුපිළිවෙලින් අනිවාර්යයෙන්ම වැඩිය යුතුයි කියලා. මේවා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා තියෙනවා. සීලය සමාධියට උදව් කරනවා, සමාධිය ප්‍රඥාවට උදව් කරනවා, ආයිත් ප්‍රඥාව සීලයට උදව් කරනවා, සීලය ප්‍රඥාවට උදව් කරනවා. මේ ආදී වශයෙන් ඔවුන් මේ ශික්ෂා තුන අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. එකක් වැඩෙනකොට අනිත් එකත් වැඩෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොට මේ කතා කරන ආරෂ්ඨාංක මාර්ගයේ අද අපි පිවිසලා ඉන්නවා සම්මා සමාධි කියන, නැත්නම් සමාධි ශික්ෂාවේ එන දෙවැනි අංගයට. ඒ තමයි සම්මා සති. ඒතර සම්මා සති කියලා කිව්වහම මේ පින්වතුන්ට මතක් වෙනවා ඇති අපි මේ වෙනකොටත් සතිපට්ඨාන සූත්‍රය මූලික කරගෙන දේශනා 18ක් පැවැත්තුවා. ඒ නිසා මම ආරාධනා කරනවා මේ පින්වතුන්ට අලුතෙන් එකතු වුණා නම් මේ ධර්ම දේශනා මාලාවත් එක්ක කවුරුන් හෝ ඒ අයට පුළුවන් ඒ සතිපට්ඨාන සූත්‍රය මූලික කරගෙන පැවැත්වපු දේශනා මාලාවට අහුන්කම් දෙන්න. ඉතින් අද මම ඒ නිසා සම්මා සතිය ගැන විස්තර කරද්දී බොහොම කෙටියෙන් තමයි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් සම්මා සතිය විස්තර කරන භාග්‍යතුන් වහන්සේ ඇත්තරම මේ සූත්‍රයේදී මතක් කරන්නේ සම්මා සතිය යම් කෙනෙක් දියුණු කරනවා නම් බහුලීකృత කරනවා නම් ඒ තුලින් රාගය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේම ද්වේෂය විනයනය කරන්න ප්‍රහාණය කරන්න දුරු කරන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේමයි මෝහය දුරු කරන්න ක්ෂය කර හරින්න අවස්ථාවක් සැලසෙනවා. ඒතර මෙන්න මේ කාරණාව භාගතුන් වහන්සේ මතක් කරනවා. ඒ ඇවිල්ලා බ්‍රාහ්මණ සූත්‍රයේදී. ඊළඟට දැන් සම්මා සතියට පිවිසෙන්න කලින් අපි කවුරුත් අහලා පුරුදු ඒ 36 බෝධිපාක්ෂික ධර්ම ගැන කෙනෙක් අවධානය යොමු කරනවා නම් එතන මුලින්ම සඳහන් වෙනවා සතර සතිපට්ඨාන ධර්මයන්. එතනත් එතකොට හතර ආකාරව සතිය විස්තර කරනවා. ඊට පස්සේ සතර සම්‍යක්ප්‍රධාන, ඊළඟට සතර ඉද්ධිපාද, ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්ම වලට එනකොට එතෙන්දිත් ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් සතිය විස්තර කරනවා. ඊළඟට පංච බල කොටසට එනකොට බල ධර්මයක් වශයෙන් සතිය විස්තර කරනවා. ඊළඟට එනවා සප්ත බොජ්ජංග ධර්ම. එතකොට බොජ්ජංග ධර්මයක් වශයෙන් සතිය විස්තර කරනවා. ඊළඟට සම්මා සති කියලා මෙන්න මේ කාරණාව විස්තර කරන්නේ අන්තිමට එන ආරෂ්ඨාංක මාර්ගයේදී. අපිට තේරෙනවා මේ සතියේ එක්තරා අන්දමක ක්‍රමානුකූල විකාශයක් තියෙනවා. ක්‍රමානුකූලව වැඩෙන ගතියක්, ක්‍රමානුකූලව අතුවිති විහිදිලා පැතිරෙන ගතියක්, විවිධ ක්ෂේත්‍රවල හොඳට තියුණු වෙන ගතියක්. එතකොට මේ සම්මා මේ සතියේ දක්නට ලැබෙනවා. එතකොට විශේෂයෙන්ම දැන් සම්මා සති කියන එක ගැන කතා කරද්දී ආරෂ්ඨාංක මාර්ගයට පිවිසෙනකොට නැවතත් බුදුරජාණන් වහන්සේ සම්මා සතිය වශයෙන් විස්තර කරන්නේ, ඇතර මේ විස්තරය එන්නේ සච්ච විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. ඒ විස්තරය කරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. උන්වහන්සේ මේ විදිහට විස්තර කරනවා. කතමා චාවුසෝ සම්මා සති, කුමක්ද ඇත්තේ මේ සම්මා සතිය කියලා කියන්නේ. ඉදාවුසෝ භික්ඛු කායේ කායනුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. වේදනාසු වේදනානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. චitte චිත්තානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. අයං උච්චතාවුසෝ සම්මා සති. එතකොට මෙන්න මේ විදිහට කෙටියෙන් විස්තර කරනවා සම්මා සතිය සම්බන්ධයෙන් මජ්ක්‍ධිම නිකායේන සච්ච විභංග සූත්‍රයේදී. ඒ අනුව අපිට තේරෙනවා දැන් සම්මා සතිය කියන කොටසේදී නැවතත් අර සතිපට්ඨාන ධර්මයන් හොඳට ඉස්මතු කළා, ඒකේ දියුණු මට්ටමක් ගෙනහැර පාන ස්වභාවයක් මෙතනදී අපිට තිතා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපිට නැවතත් සතිපට්ඨානයට පිවිසෙන්න අවස්ථාව ලැබෙනවා සම්මා සතිය ගැන කතා කරන්න. දැන් මේ පිටුතුන්ට පේන්න මේ තිරේ දර්ශනය වෙනවා සතිපට්ඨාන සූත්‍රයෙන් සකස් කරගත්ත රූප සටහනක්. මේකේ තියෙන්නේ සම්මා මේ සතිපට්ඨානයේදී කොහොමද මේ සතිය බෙදලා තියෙන්නේ කියලා. එතකොට දැන් මේ සච්චවිභංග සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේත් මුලින්ම විස්තර කරනවා කායේ කායනුපස්සී විහෙරති. ඒ කියන්නේ කායානුපස්සනාව දේශනා කරනවා. ඊට පස්සේ වේදනාසු වේදනානුපස්සී විහෙරති කියලා වේදනානුපස්සනාව විස්තර කරනවා. ඊළඟට චitte චිත්තානුපස්සී විහෙරති කියලා චිත්තානුපස්සනාව විස්තර කරනවා. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා ධම්මානුපස්සනාව විස්තර කරනවා. එහෙනම් අපිට මේ එක එක අනුපස්සනාවක් ගැන අද කෙටියෙන් සලකන්න පුළුවන්. ඒ වගේමයි මේ එක එක අනුපස්සනාවක් වඩද්දී අපේ හිතේ පැවැත්විය යුතු එක්තරා ගුණ විශේෂයක්, එහෙමත් නැත්නම් හිතේ පවත්වා ගත යුතු පසුබිම් තලයක්, හිතේ විශේෂයෙන් පවත්වා ගත යුතු ගුණධර්ම හතරක් මෙතන හැම අවස්ථාවක් ගානේම මතු කරලා පෙන්ලා දීලා තියෙනවා. ඒ තමයි ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා. එතකොට මෙන්න මේ කරුණු කාරණා හතරක් මේ කොටස් හතරට සමානව යෙදිලා තියෙනවා. ඒ කියන්නේ කාය අනුපස්සනාව වඩද්දිත් මේ ආතාපී කියන ගුණයක්, සම්පජානෝ කියන ගුණයක්, සතිමා කියන ගුණයක්, විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සා කියන ගුණයක් එකතු කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේමයි වේදනාසු වේදනානුපස්සේ විහෙරති කියන කොටත් ඒ වගේමයි. චිත්තේ චිත්තානුපස්සී කියන කොටත් ඒ වගේමයි. ධම්මේ ධම්මානුපස්සී කියන කොටත් ඒ වගේමයි. ඉතින් එහෙනම් අපිට පොඩ්ඩක් මේ කාරණා හතර ගැනත් මුලින්ම පොඩි වැටහීමක් ඇති කරගන්න එක වටිනවා. දැන් ආතාපි කියලා වචනයක් සඳහන් වෙන්නේ ආතාපි වීරය කියලා කියනවා. කෙලස් තවන වීරය. එතකොට එහෙමනම් නිවර්දි අර්ථයෙන් මේ භාගතුන් වහන්සේ දේශනා කරන සම්මා සතිය දියුණු කරන්නේ කෙලස් තවන වීරයක් සහිතව. එතකොට නිකම් මේ වෙන වෙන දේවල් කරන්න සතිය දියුණු කිරීමක් නෙමෙයි. ඒ කියන්නේ සත්තු මරන්න සතිය දියුණු කිරීමක් හෝ හොරකම් කරන්න සතිය දියුණු කිරීමක් හෝ යුද්ධයට යන්න සතිය දියුණු කිරීමක් හෝ ඒ වගේ වෙනත් කටයුතු සඳහා දියුණු කරන සතියක් නෙමෙයි මේ කතා කරන්නේ. කෙලස්තාවන වීරයක් සහිතව තමයි මේ සතිය දියුණු කරන්නේ. එහෙමනම් ටිකක් අපිට මේ බෞද්ධ දර්ශනයේ එන සතිය ගැන කතා කරද්දී සීලයට මේක ගාවල තමයි දේශනා කරලා තියෙන්නේ. සීලෙන් ලොකු මඟ පෙන්වීමක් තියෙනවා. ඒ සීල මඟ පෙන්වීම, ඒ පදනම, ඒ දිශාව සහිතව තමයි දැන් මේ සතිය කතා කරන්නේ. එතකොට ආතාපය කියන ගුණයෙන් කෙලෙස් තවන වීරයක් සහිතව මේ තැනත්තා කටයුතු කරනවා. ඊළඟට සතිමා කියලා කිව්වහම එතකොට සතිය පිහිටවීම, නැත්නම් එලඹ සිට සිහියෙන් කටයුතු කිරීම, මේ මොහොතේ එලඹ සිට සිහියෙන් වාසය කිරීම කියලා අපිට සරලව තේරුම් ගන්න පුළුවන්. ඊළඟට විශේෂ පදයක් එනවා සම්පජානෝ කියලා. දැන් මුලින්ම සතිය පිහිටවීමක් කරනවා. හැබැයි එතනින් නතර වෙන්නේ නැහැ. ඒකට එහෙමනම් සම්පජඤ්ඤේ කියලා ඒ සතිමත් වෙච්ච අරමුණ සම්බන්ධයෙන් හොඳට විමසා බැලීමක්, හාත්පසින් දැන ගැනීමක්, සර්වප්‍රකාරයෙන් දැන ගැනීමක් කරගන්න උත්සාහන්ත විය යුතුයි. ඒතර තවත් පැත්තක් මේ පෙන්ලා දෙන්නේ. සතිය පිහිටෙව්වා. ඊට පස්සේ සතිය පිහිටවපු ඒ යම් අරමුණ පිළිබඳව හොඳට විමසා බැලීමක් අවශ්‍ය වෙනවා. ඒක එහෙමනම් සම්පජානෝ කියන පදයෙන් මතක් කරලා දීලා තියෙනවා. විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඒතොර මේ කාරණා සියල්ල ඉෂ්ට කරමින් යනකොට තවදුරටත් ඇතැම් වෙලාවට හිතේ විවිධ කෙලෙස් පහළ වෙන්න පුළුවන්. සමහරලාට විවිධාකාර ලෝභ සහගත දෙයක් හිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන්. එමත් නැත්නම් දේශ සහගත සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒවා හැබැයි පැත්තකින් තියාගෙන යන්න කියලා කියනවා. ඒ කියන්නේ තවත් පැත්තකින් කියත හැකි හිතේ එක්තරාන්දමක මධ්‍යස්ථ භාවයක්, උපේක්ෂා සහගත භාවයක් පවත්වමින් මේ සතිපට්ඨානය දියුණු කරන්න මෙතන මතක් කිරීමක් කළා තියෙනවා. එහෙනම් සතිපට්ඨානය දියුණු කරද්දී හැකිතා හිත ටිකක් මැද්දෙන් පවත්වන්න අවශ්‍යයි. රෝභ සහගතව එහෙම අන්තයකට ගිහිල්ලත් නැහැ, ද්වේෂ සහගතව ගැටෙන අන්තයකට ගිහිල්ලත් නැහැ. බොහොම මධ්‍යස්ථව හිත පවත්වා ගනිමින් තමයි මේ සතිපට්ඨානය දියුණු කරන්න පෙන්ලා දීලා තියෙන්නේ. තොර මේ කාරණා ටික අපි තව ටිකක් ඇත්තරම ඉස්සරහට විස්තර කරද්දී මේ පිටුඳුට තේරුම් ගන්න පුළුවන්. දැන් කායानुපස්සනාව ගැන අවධානය යොමු කළොත් කායानुපස්සනාවේ කමඨහන් 14ක් මේ සතිපට්ඨාන සූත්‍රයට අන්තර්ගත කරලා තියෙනවා. එතකොට ඒකේ එනවා ආනාපාන පබ්බය කියලා ආනාපාන සතිය ගැන මුලින්ම විස්තර වෙනවා. ඊළඟට ඉරියාපත පබ්බය කියලා ඉරියාපත සතර ගැන විස්තර කරනවා. ඊළඟට සම්පජඤ්ඤ පබ්බේ කියලා අපි කරන විවිධාකාර කටයුතු වලදී සිහිය පැවැත්වීම සම්බන්ධයෙන් විස්තර කරනවා. ඊළඟට පටික්කුල මානසිකාර පබ්බේ කියලා හිතේ යම් වෙලාවක ඉස්මතු වුණා නම් රාගයක් ඒක දුරු කර ගැනීම සඳහා පාවිච්චි කරන අසුභ භාවනාවක් ගැන විස්තර කරනවා. ඊට පස්සේ ධාතු මානසිකාර පබ්බේ කියලා කය සකස් වෙලා තියෙන ඒ වගේ මේ මුළු භෞතික ලෝකෙම සකස් වෙලා තියෙන ධාතුන් කෙරෙහි කරන මානසිකාරය ගැන විස්තර කරනවා. ඊට පස්සේ නවසීවතික පබ්බේ කියලා ආකාර 9කින් එහෙමත් නැත්නම් අවස්ථා 9කින් මියගිය සිරුරක් පත්වෙන ඒ తত্ত্বය ඒකට අත්වෙන ඉරණම අවස්ථා 9කින් විස්තර කරනවා. ඒතර මේ ආකාරයෙන් 14 කමඨහන් 14 ආකාරයක කමඨහන් මේ කායනුපස්සනාවේ අන්තර්ගත වෙනවා. ඊට පස්සේ වේදනානුපස්සනාවේ සැප දුක් උපේක්ෂා කියන වේදනා තුන, වේදනා ආකාර තුන ගැන විස්තර කළා. ඒකේ භවනාව ගැන විස්තර කළා දෙනවා. චිත්තානුපස්සනාවේදීත් එතකොට හිතේ පවති හිතට හිතේ මතුවෙන්න පුළුවන් කුසල් අකුසල් විදාකාර අන්දමේ සිතුවිලි සම්බන්ධයෙන් ඒවැදී හිත බලපවත්වන ආකාරය ගැන, එතෙන්දී හිතත් එක්ක කොහොමද කටයුතු කරන්නේ කළ යුත්තේ කියන එක ගැන විස්තර කළා දෙනවා. ධම්මානු පස්සනාවේදී. එතෙන්දී ඊටත් වඩා ගැඹුරකට ගෙනහිල්ලා විවිධාකාර ධර්මතා රැසක් ගැන කතා කරනවා. එතෙන්දී හිතේ පහළ වෙන්න පුළුවන් නීවරණ ගැන, ඊළඟට අපේ මුළු අත්දැකීම් පද්ධතියම විග්‍රහ කරන ස්කන්ධ පංචකය ගැන, ඊළඟට අපේ ආයතන පරිහරණයේදී ඒවා හරහා කෙලෙස් පහළ වෙන ආකාරය ගැන, ඒවා ගැන සතිමත් වීම සම්බන්ධයෙන්, ඊළඟට මේවා මැඩපවත්වමින් ඉස්සරහට යනකොට හිතේ දියුණු වෙන බොජ්ජංග ධර්මයන් ගැන, ඊට පස්සේ හිත ක්‍රමානුකූලව තව තව සරල කරමින් සංසිඳවමින් හිතේ සහ කයේ යම් හෝ සුළුසුළු හෝ දුකක් පීඩාවක් පහළ වෙනවා නම් ඒව පවා හඳුනා ගනිමින් චතුරාර්ය සත්‍ය ධර්මයක් වඩන ආකාරයක් ගැන මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් මේවා ගැන බොහොම සවිස්තරව අපි දේශනා මාලාවක් පැවැත්තුවා. ඒක මම නැවතත් මතක් කරනවා, මේ පින් උතුන්ට ඒ දේශනා මාලාව සවන් දෙන්න පුළුවන්. ඒක නිසරණ වනේ වෙබ් අඩවියේ අන්තර්ගත වෙනවා, ඉරිදා ධර්ම දේශනා මාලාව යටතේ. ඉතින් මම මේ ධර්ම දේශනාවෙන් පස්සේ ඒ තියෙන තැන මේ පින් උතුන්ට මතක් කරන්නම්. ඉතින් කොහොමත් මේ ධර්ම දේශනා මාලාවම ඉතාම වටිනවා භවනා කරන, භවනාවට පිවිසෙන, භවනාව වඩන මේ පින් උතුම් සියලුම දෙනාට. ඉතින් අද අපි ඇත්තටම කෙටියෙන් තමයි මේ සතර සතිපට්ඨාන ධර්මයන් ගැන සාකච්ඡා කරන්නේ. මේ කරගෙන යන ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා සතිය ටිකක් සම්පූර්ණ වීම පිණිස. ඉතින් අපි එකක් අරගෙන පොඩ්ඩක් සාකච්ඡා කළොත්, අපි හිතමු කෙනෙක් ඉරියව් ටික ගැන දැනුවත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අපි දන්නවා ඉරියව් ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව, ඇවිදින ඉරියව්ව, සැතපෙන ඉරියව්ව. ඉතින් එතකොට අපි මේ විවිධ ඉරියව් පවත්වමින් තමයි මුළු දවස පුරාම කාලය ගත කරන්නේ. ඉතින් මීට වඩා මේ අනු කුඩා ඉරියව්ත් අපි පවත්වනවා. ඉතින් මේ එකක්වත් ගැන අපේ සාමාන්‍යයෙන් අවධානයක් නැහැ. අපි ඇවිදිනවා, ඉතින් ඔහේ ඇවිදිනවා, වෙන මොනවා මොනවා හරි කල්පනා කර කර තමයි ඇවිදින්නේ. ඉඳගෙනත් ඉන්නවා, එක්ක ඉතින් පත්තරයක් බල බලා ඉඳගෙන ඉන්නවා, නැත්තම් රූපවාහිනියක් දිහා බලාගෙන ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න එක ගැන මතකයක් නැහැ. ඒ ගැන කිසි වැටහීමක් නැහැ. සැතපීලා ඉන්නවා, ඉතින් එතකොට කොහොමත් නින්දට වැටිලා එතරම් කිසිම අවබෝධයක් නැහැ. ඒ වගේමයි සක්මන් කරද්දිත්, එතෙන්දිත් ඉතින් ඔහේ සක්මන් කරනවා, වෙන මොනවා හරි කල්පනා කර කර. එතකොට ඒ ඒරියව ගැනත් කිසි වැටහීමක් නැහැ. දැන් ඔය තත්වයෙන් හිත අයින් කළා. ඒ ඉරියව්වට අවධානය පවත්වමින් කය මේ අවස්ථාවේදී මොන ඉරියව්වේද පවතින්නේ කියන කාරණාවට අවධානය ගනිමින් අපි එළඹ සිට සිහියෙන් වාසය කරනවා නම් මෙන්න මේ ඉරියාපත මූලික කරගෙන අපේ හිතේ සිහිය දියුණු කරන්න පුළුවන්. කෙනෙක් හිටගෙන ඉන්නකොට හොඳට ඒ ඉරියව්වට අවධානය යොමු කරනවා. වෙන වෙන දේවල් කල්පනා කරනවා වෙනුවට අතීතයට, අනාගතයට, අතනට, මෙතනට අවධානය යොමු කරනවා වෙනුවට මේ හිටගෙන ඉන්න ඉරියව්වට අවධානය යොමු කරනවා. මොනවාද මේ හිටගෙන ඉන්න කයට දැනෙන්නේ? එහෙමත් නැත්නම් ඇවිදිනවා. ඇවිදිනකොට කොහොමද මේ පාදයෙන් පාදයට බර මාරු වෙන්නේ? එහෙමත් නැත්නම් පාදයක් පොළවේ ස්පර්ශනකොට ඒ ස්පර්ශයට මොනවද දැනෙන්නේ? ස්පර්ශයේදී වශයෙන් හඳුනගන්නේ මොනවද? අලුතෙන් යමක් හඳුනගන්න එතන තියෙනවද? ඊට පස්සේ වම් පාදයට දැනෙන විදිහටමද දකුණු පාදයට දැනෙන්නේ කියලා මට ඒ ඇවිදින ඉරියව්වේ සිහිය පිහිටවනවා. ඊට පස්සේ සතපිලා ඉන්නකොට, නිින්ද යනකම් ඒ සතපිලා ඉන්න ඉරියව්වේ අවධානය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට ඉඳගෙන නම් ඉන්නේ, ඉඳගත්තාම දැනෙන විදිහ, ඔළුව කෙලින් තියෙන හැටි, බෙල්ල කෙලින් තියෙන හැටි, අත් දෙක සැහැල්ලුවෙන් තියෙන හැටි, කොන්ද කෙලින් තියෙන හැටි, අපේ තට්ටම් ප්‍රදේශයට බරක් පීඩනයක් යෙදිලා තියෙන හැටි, පාද නැමිලා තියෙන හැටි. ඉතින් මේ විදිහට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඒ ආකාරයේ අවධානය පවත්වන්න එළඹ සිට සිහියෙන් වාසය කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට මේ ක්‍රමය බැලුවහම බොහෝම එක අතකින් හරිම සරලයි. එතකොට මේ ක්‍රම අපි සංකීර්ණ කරත් එතකොටත් මේකෙන් ගන්න තියෙන ප්‍රයෝජනය අපෙන් වැළහිලා යනවා. එහින්දා සතිපට්ඨානය වඩන යෝගාවචරයින් ඒ ලැබෙන කමඨහන් සංකීර්ණ කිරීම සුදුසු නෑ. මේ දෙන කමඨහන් අතිශය සරල දේවල්. දැන් කායानुපස්සනාවෙන් විස්තර වෙනවා ආනාපාන සතිය. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන දැනුවත් වෙනවා. ඉතින් ඇතැම් වෙලාවට අපේ හිත අරහෙ මෙහෙ දුවන හින්දා අපි සමහර ලාවට ගණන් කරන්න පටන් ගන්නවා. ආස්වාසයක් ප්‍රස්වාසයක් එකයි කියලා ගන්නවා. ඊළඟ ආස්වාසයේ ප්‍රස්වාසයේ දෙකයි කියලා ගන්නවා. ඉතින් ඔහම දිගට ගණන් කරනවා. හැබැයි ඉතින් 10ට යනකොට නවත්තන්න ඕනේ. මොකද ඊට වඩා යනවා කියන්නේ ආයේ හිත ටිකක් ඒ ගණන් පැත්තට බර වෙනවා. එතකොට උමනා දේ නෙමෙයි ඉෂ්ට වෙන්නේ. අවශ්‍ය වෙන්නේ බොහොම සරල උපක්‍රම හරහා සතිය ඉදිරියට ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ මූලික මෙනෙහි කිරීම වගේ දෙයක් ගණන් කරනවා වගේ දෙයක් පාවිච්චි කළත් මුල් අවදියේදී පස්සේ පස්සේ සතිය දියුණු වෙන ඒවා අතහරින්න ඕනේ. අතහැරලා බොහොම සංසුන් නිශ්ශබ්ද මනසකට හිත ගන්න අවශ්‍යයි. ඒ බඳු සංසුන් නිහඬ මනසකින් තමයි ඊට පස්සේ අපි ඒ කාරණාව ගැන සිහිය පිහිටවන්නේ. උදාහරණයක් වශයෙන් අපි සක්මන් භාවනාව කියදෙනකොට ඒ වම් පාදයේ පොළවේ වදිනකොට ඔන්න මුල් කාලෙදී ඔන්න වම කියලා මෙනෙහි කරනවා. දකුණු පාදයේ පොළවේ වදිනකොට ඔන්න දකුණ කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ වම දකුණ කියලා කරගෙන යන්නේ අර එහෙම කරේ නැත්තම් ආරම්භක අවධියේදී හිත හුඟක් එහාට මෙහාට පණින ගතියක් තියෙනවා. ඉතින් ඒ පණින ගතිය අඩු කළා හිත සෑහෙන දුරට හික්මවා ගන්න තමයි මේ වම දකුණ කියලා මෙනෙහි කිරීමක් කරන්නේ. හැබැයි අපි හිතමු කෙනෙක් දැන් මේක සාර්ථකව කරගන්න මට්ටමකට පැමිණියා. එයාට දැන් මේ කෙළවරේ ඉඳන් එහා කෙළවරට යනකම්ම සිහියෙන් යන්න පුළුවන්. හැරෙනකොටත් සිහියෙන් හැරෙන්න පුළුවන්. අයි ඒ කොනේ ඉඳන් මෙහා කොනටත් සිහියෙන්ම එන්න පුළුවන්. එහෙමනම් දැන් මේ තැනත්තට පුළුවන් වම දකුණ කියන එක නතර කළා. කිසිම මෙනෙහි කිරීමක් කරන්නේ නැතිව බොහොම සංසුන් නිශ්ශබ්ද මනසකින් දැන් මේ කටයුත්තේ නිරත වෙන්න. ඊට පස්සේ යන්න අපි යනවා අර සම්පජානෝ කියන ගුණයට. දැන් අපි මේ ඉෂ්ට කරගත්තේ සතිමා කියන ගුණය. සිහිය දැන් ඔන්න පිහිටෙව්වා. ඊට පස්සේ අපිට යන්න පුළුවන් සම්පජානෝ කියන ගුණයට. කියන්නේ දැන් සතියෙන් නතර නොවි දැන් මේ ඉන්න ඉරියව්ව ගැන හොඳ විමසා බැලීමක්. දැන් මේ කරන්නේ ඇවිදින ඉරියව්ව ගැන තවදුරටත් සූක්ෂමව විමසා බැලීමක්. මොකද දැන් සතිය පිහිටලා තියෙනවා. හිත එහෙමෙහෙ පණින්නේ නැහැ. අතීතයට අනාගතයට දුවන්නේ නැහැ. ඒ වෙනුවට දැන් ඇවිදින ඉරියව්වේම සිත පවත්වන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් එතකොට අන්න උත්සාහන්ත වෙන්න ඕනේ මෙන්න මේ සම්පජඤ්ඤය දියුණු කරන්න. පාදයේ පොළවේ වදිද්දි කොහොමද ඒක එසවිලා ක්‍රමානුකූලව පහත් වෙලා පොළවේ ස්පර්ශ වෙන්නේ කොහොමද? පාදයේ යටිපතුලේ කොයි කොයි ප්‍රදේශද මුලින්ම ස්පර්ශ වෙන්නේ? දැනෙන්න පටන් ගන්න මොන මොන ගති ලක්ෂණද? ඒව යටිපතුල පුරා කොහොමද පැතිරෙන්නේ? කොපමණ වෙලාවක් ඒවා පවතිනවද? ඒවා කොච්චර කාලයකින් පස්සේද අවසන් වෙන්නේ? කියකිය බොහොම සියුම් ලක්ෂණ විමසා බලන්න, ඒ තොරතුරු දැනගන්න, වැඩි වැඩියෙන් ඒවා තේරුම් ගන්න කෙනෙකු උත්සාහන්ත වේවි. අන්න එතෙන්දි තමයි මෙන්න මේ සම්පජඤ්ඤය අපේ මේ කාර්යයට එකතු වෙන්නේ. ඒක ඇත්තට මුලදී අපිම අවුලෝල දෙන්න ඕනේ. අපි මේ කටයුත්ත කරලා සහයෝගයක් දෙන්න ඕනේ. සතියෙන් පමණක් එතෙන්දි සීමා වෙලා සුදුසු නැහැ. ඒකට සම්පජඤ්ඤය අපි එකතු කරන්න ඕනේ. අතින් එකතු කරන්න ඕනේ. පස්සේ පස්සේ තින් හිත හුරු වෙනවා වැඩේට. හිත තේරුම් ගන්නවා මෙහෙම දෙයකුත් කළ යුතුයි කියලා. ඒ නිසා මුල් කාලෙදී පුංචි කුතුහලයක් සහිතව හොඳ තීක්ෂණ බැල්මක්, ඒ වගේම සංසුන් හිතකින්, නිශ්ශබ්ද හිතකින් අපේ මේ වර්තමාන මොහොතේ ලබන අත්දැකීම වෙත අපි යොමු කළ යුතුයි. එහෙමනම් තමයි අර තොරතුරු ටික අපිට ලැබෙන්නේ. මේ අරමුණේම විස්තර විභාග අපිට තේරෙන්න පටන් ගන්න යන්නේ එතකොට. තොර මේ කාරණාව කායනුපස්සනාවට පමණක් නෙමෙයි. මේක වේදනානුපස්සනාවටත් අදාළයි. චිත්තානුපස්සනාවටත් අදාළයි. ධම්මානුපස්සනාවටත් අදාළයි. සිහිය පිහිටවීම කියන එක මේ සතර සතිපට්ඨාණයටම අදාළයි. සම්පඤ්ඤය කියන එක ඒකට එකතු කරන එක සතර සතිපට්ඨාණයටම අදාළයි. ඊළඟට කෙලෙස් තවන වීරයකින් මේ කටයුත්තේ නිරත වීම කියන එක සතර සතිපට්ඨාණයටම අදාළයි. ඒ වගේම හැම තිස්සෙම හිත මධ්‍යස්ත කරගෙන දැඩි ලෝභයක් ඇත්තෙත් නැතුව, ද්වේෂයක් ඇත්තෙත් නැතුව ඒ මැද මාවතක හිත අරගෙන යන එකත් සතර සතිපට්ඨාණයටම අදාළයි. දැන් අපි හිතමු දැන් ඉරියාපතවල ওই විදිහට යා සිහිය දිනු කරගෙන යනකොට එයාගේ හිතේ තීක්ෂණ භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න, ඒ වගේම දිගු වේලාවක් සිහිය පවත්වන්න පුළුවන්කම වැඩි වෙන්න වැඩි වෙන්න, හිත තව තව ඒකාග්‍ර වෙන්න ඒකාග්‍ර වෙන්න, අර කලින් තිබුණ ඒ ඇවිදින ඉරියව්ව අභිබවා ගිහිල්ලා දැන් බොහෝම කුඩා කුඩා ඉරියව් රාශියක් දැන් මේ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. පාදයේ ඔසවනකොට ඒ එසවීම කියන එක පවා මේ තනි එසවීමක් නෙමෙයි, එසවීම් රාශියක්. පාදයේ ගෙන යනකොට තනි ගෙන යාමක් නෙමෙයි, ගෙන යාම් රාශියක්. චලනයේ වීම් රාශියක්. පාදයේ පහත් කරනකොට තනි පහත් කිරීමක් නෙමෙයි, මෙතනත් චලන රාශියක්. පාදයේ ස්පර්ශ වෙනකොට තවත් බොහෝම සාරවත් ප්‍රදේශයක්. පාදයේ ස්පර්ශ වෙන හැටි, විවිධ ධාතු ගුණ ලක්ෂණ දැනෙන හැටි, යටිපතුල පුරා ඒවා පැතිරෙන හැටි, බොහෝම යහුසුලුව ඒවා ඇති වෙලා නැති වෙලා යන හැටි, මේ වගේ බොහෝම පුළුල් අන්දමකින් මේ යෝගාවචරයට දැන් මේ සම්පජඤ්ඤය වඩ වඩා වර්ධනය වෙන්න තේරෙන පටන් ගන්නවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි එතකොට මේ ඉරියාපත භාවනාවට අපි අවතීර්ණ වෙන්නේ. දැන් මෙහෙම අවතීර්ණ වෙලා කටයුතු කරද්දි අපි තුමේ ඉරියාපත පැත්තෙන්ම අපි මේක විස්තර කළොත් දැන් යාට තේරෙනවා මේ ඇවිදින ඉරියව්ව යම් වෙලාවක අවසන් වෙනවා. ඊට පස්සේ පටන් ගන්නවා අපි තුමේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඒකත් යම් වෙලාවක අවසන් වෙනවා. ඔන්න අපි ආයේ සැතපුණා නම් සැතපෙන ඉරියව්ව අවසන් වෙනවා. ආයි ඉඳගත්තා නම් ඉඳගත් ඉරියව්ව අවසන් වෙනවා. ආයි නැගිට්ටා නම් හිටගත්තා නම් හිටගත් ඉරියව්ව අවසන් වෙනවා. ආයි අපි ඇවිදිනවා නම් ඇවිදින ඉන්නේ ඇවිදිමින් කරනේ ඉරියව්ව නවතිනවා අවසන් වෙනවා. අපි නැවින අතර වෙලා හිටගත්තා නම් මේ ආදි වශයෙන් අපිට ටිකක් සම්මුති මට්ටමකින් මේ ඉරියව් වල තියෙන ඇති වෙලා නැතිලා යන ස්වභාවය, ඒවා පටන් අරගෙන අවසන් වෙන ස්වභාවය මුලින් හඳුනා ගන්න පුළුවන්. හැබැයි පස්සේ හොඳට සම්පජඤ්ඤය දිනු වෙන්න තමයි මේ එක ඉරියව්වක් ඇතුලේ තියෙන කුඩා කුඩා ඉරියව් අපිට හම්බ වෙන්නේ. අර සම්පජඤ්ඤය දිනු වෙනකොට මං කලිනුත් මතක් කරා ඇවිදිනකොට ඒ බොහෝම ලොකු ක්ෂේත්‍රයක් පුරා අපිට තොරතුරු රාශියක් හම්බ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ කුඩා කුඩා තොරතුරු මේ එක එක ඉරියව් කුඩා කුඩා ඉරියව්වක එන්න ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය පවා අන්න යෝගාවචරයකට තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතකොට ඒකත් හොඳට තේරුම් ගනිමින් යනකොට උදාහරණයක් වශයෙන් අපි හිතමු ගෙන යාම කියන ඉරියව්ව, පාදය ගෙන යාම කියන ඉරියව්ව යාට දැන් තේරෙනවා කැඩි 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 කුඩා 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 ගෙන යාම් රසක්. ඒ එක එක කුඩා කුඩා ගෙන යාමක්, ඒ එක එක කුඩා කුඩා චලනය කිරීමක් කියන්නේ ඇතිවීමක් නැතිවීමක්, ඇතිවීමක් නැතිවීමක්, ඇතිවීමක් නැතිවීමක්. ඒතර මේ විදිහට දැන් භාවනාවේ නිරත වීම තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. මුල් ප්‍රදේශය ඇත්තටම සතිපට්ඨානය. මේක තමයි සිහිය පිහිටුවීම කියලා කියන්නේ. ඒ සතිපට්ඨානෙට සතිය සහ සම්පජඤ්ඤය එකතු වුනහම අන්න සතිපට්ඨානය කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ඉස්මතු කර ගැනීම. ඒක තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. මේක තව තව දියුණු කරන්න දැන් එතකොට යෝගාවචරයාගේ හිතේ හොඳට අනිත්‍ය ලක්ෂණයක් තහවුරු වෙන්න පටන් ගන්නවා. සතිපට්ඨානයේ වර්ධනය වරහා දැන් හිත ඇතුලේ විපස්සනාවක් වැඩෙනවා. දැන් විපස්සනා නුවණක් දිනු වෙන්න පටන් ගන්නවා. ඒතර මෙන්න මේ ඇතිවීම නැතිවීම ලක්ෂණය, අනිත්‍ය ලක්ෂණය මොහොතක් පාසා ෂණ භංගුර ස්වභාවයකටපත් වෙන ආකාරය යෝගාවචරය දැන් හොඳට තේරුම් ගන්නවා. ඉතින් එහෙම තේරුම් ගනිමින් යනකොට සමහරවිට යාගේ හිතේ දුක්ඛ ලක්ෂණයත් මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ මොහොතක් පාසා මේ ක්‍රියාවලිය ඇතිවීම නැතිවීම කියන මෙන්න මේ தත්වයෙන් පෙළෙනව නේද? එක මොහොතක්වත් මේක එක ආකාරයකින් පවතින්නේ නැහැ නේද? නිරන්තරයෙන්ම මේ වෙනස් වීමකට පාත්‍ර වෙනව නේද? භාජනය වෙනව නේද? එතකොට මේ බඳු මොහොතක් පාසා වෙනස් වෙන ආකාරයකින් කොහොමද සැපක් බලාපොරොත්තු වෙන්නේ කියලා අන්න අර දුක්ඛ ලක්ෂණය, පෙළන ලක්ෂණය, පීලන ලක්ෂණය කෙනෙකුට තේරුම් ගන්නත් පුළුවන්. තවත් කෙනෙකුට මේ තරම් මේ බොහොම යහුසුලුව ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් වශයෙන් මේ සිද්ධ වෙන කටයුත්ත කරන කෙනෙක් හෝ මේක ඇතුලේ ඉන්න කෙනෙක් හෝ මේක අත්විඳින කෙනෙක් හෝ මේකේ කිසිම පාලනයක් හෝ කරන්න බැරි බව, එහෙම කෙනෙක් පුජ්‍යලයේ සත්වයේ ඇතුලේ නැති බව කියන මෙන්න මේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නත් පුළුවන්. ඒතර මේවා ඇත්තටම මේ භාවනාව පුහුණු වෙද්දී ක්‍රමානුකූලව කාලාන්තරයක් තිස්සේ මේක වඩද්දී හිතේ දියුණු වෙන ගුණධර්මයක්. හිතේ දියුණු වෙන විපස්සනා නුවණක් කියලා කියන්න පුළුවන්. ප්‍රඥාවක් කියලා කියන්න පුළුවන්. ඒතර මේකෙත් ටික ටික වර්ධනය වී යනකොට දැන් මේකේ තියෙන මේ යහසුළු භාවය නිසා ඉතාම වේගවත්ව මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහය ක්‍රියාත්මක වෙන නිසා මේ දුක්ඛ ඇතිවීම නැතිවීම බොහොම යහසුළුව ක්‍රියාත්මක වෙන නිසා සමහර විට මේ හරහා ඒ හිතට නිමිති ගන්න බැරිවීමෙන් හිත මේ මුළු ක්‍රියාවලියම අත්හැරලා දාලා මේ මුළු කයම අත්හැරලා දාලා හිත මේ මුළු ක්‍රියාවලියම නිදහස් වූ සිතක් බවට පත් වෙන්නත් පුළුවන්. ඉතින් කෙටි කාලීනව මේ වගේ නිදහසක් උපාදාන වලින් ඈත්වීමක් උපාදාන අත්හැර දැමීමක් අනිශ්චිතව වාසය කිරීමක් ඇතැම් වෙලාවට යෝගාචරයේ කාලයක් භාවනා කරද්දී අත්දකින්න පුළුවන්. ඊට පස්සේ මේ தත්වය ඉතින් ඒ යෝගාචරය තව තව දියුණු කරන්න අවශ්‍යයි. එයා මුලදී අපිටම තප්පර විනාඩියකට අත්දැකන නම් ඒක ඔන්න විනාඩි 5ක් කරන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒක විනාඩි 10ක් දක්වා දියුණු කරන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒක විනාඩි 20ක් දක්වා දියුණු කරන්න අවශ්‍යයි. ක්‍රමානුකූලව එහෙමනම් එයා ඒක භාවනා බහුලී කතා කියලා මේ භාගතුන් වහන්සේ විස්තර කරන ආකාරයට ඒක තව තව වඩා වර්ධනය කරමින් දිගට දිගට කරගෙන යනවා. දැන් එතකොට එයාට තේරෙනවා මේ වැඩේ කරන්න නම් සීලයක් අවශ්‍යයි. මොකද එහෙම නැත්තම් මේ කටයුත්ත අසාර්ථක වෙනවා. මගදී මොකක් හරි ඔළුවට ඇවිල්ලා හිතේ පසුතැවීමක් ඇති වෙලා හිතේ සැකයක් මතුවෙලා අර කරගෙන යන වැඩේට බාධා වෙනවා. එතකොට යාට තේරෙනවා මේ කටයුත්ත සඳහා සීලයක් අත්‍යවශ්‍යයි. ඒ වගේමයි හිත විසිරලා තියෙනකොට මේ කටයුත්ත කරන්න බෑ. හොඳ තියුණු බැල්මක් ඒ කරගෙන යන භාවනාව සඳහා එහෙම නැත්නම් ඒ සතිය පිහිටපු අරමුණේම හිත පැවැත්වීම සඳහා කාලාන්තරයක් තිස්සේ ඒ ඒකාග්‍රතාවයක් පැවැත්වීම සඳහා සමාධියක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ සමාධියක ඕමනාව එතකොට යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම තාමත් ප්‍රඥාව ඉතින් සහුර වෙලා මදි. ටික වෙලාවක් ප්‍රඥාව තිනවා ආයෙත් ඉතින් හිත ගිහිලා මා කරි මෝහාන්ධකාරයකටපත් වෙනවා. යාට තේරෙනවා එහෙනම් මේ ප්‍රඥාව තව තව වර්ධනය කරන්න අවශ්‍යයි. එහෙනම් එහෙම මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනක උවමනාව ඒ තුනේම තියෙන වැදගත්කම ඒ තුන ඕනෝන්ට උපකාර කරන ආකාරය දැන් මේ සතිපට්ඨානය හරහාම දැන් යෝගාවචරය අත්දකින්න. එහෙමනම් මෙන්න මේ අධියර සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන මූලික කරගත්ත මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගය දැන් අන්න යෝගාවචරය වඩන්න උත්සාහන්ත වෙනවා. එතන අන්න සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියලා කියන මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගය අපි නැවතත් ස්පර්ශ කරනවා. ආරෂ්ඨාංග මාර්ගයට අපි නැවතත් පිවිසෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේක බොහොම සුන්දර මාර්ගයක් බැලුවාම දැන් මේ ආරෂ්ඨාංග මාර්ගය ගැන කතා කරන අපි සම්මා සතිය ගැන කතා කරන්න ගිහිල්ලා එතෙන්දී සතියේ පဋාණය ගැන නැවතත් විස්තර කරද්දී ඒ සතිපට්ඨානය හරහා ආයෙත් මේ ආරෂ්ඨාංග මාර්ගයට අවතීර්ණ වෙනවා. එතකොට මේක එකාතකින් බලහම බොහොම චක්‍රයක් වගේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයක්. සතිය දිනු කරද්දී එහෙමනම් සතිපට්ඨානෙට අපිට පිවිසෙන්න අවශ්‍යයි. සිහිය පිහිටවන්න අවශ්‍යයි. ඒකට සම්පජඤ්ඤය එකතු කරන්න අවශ්‍යයි. ටික ටික ඊළඟට විපස්සනා නුවණක් ඒ හරහා වැඩෙන්න අවශ්‍යයි. සතිපට්ඨාන භාවනාවක් වැඩෙන්න අවශ්‍යයි. ඒක තව තව සාර්ථකව කරගෙන යද්දී ආරෂ්ඨාංග මාර්ගයකට පිවිසෙන්න අවශ්‍යයි. මෙන්න මේ වගේ හරිම දැකුම් කළු විදිහට භාගතුන් වහන්සේ මේ මාර්ගය විස්තර කරලා තියෙනවා. අපි හිතමු කෙනෙක් වේදනානුපස්සනාවක් වඩනවා. ඒතර මේ වගේම ප්‍රතිපදාවක් තමයි එතනක් තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් නම් සැප වේදනාවකට ඇලෙනවා, දුක් වේදනාවක් එක ගැටෙනවා, උපේක්ෂා වේදනාවක් ගැන කිසිම හැඟීමක් නැහැ, ඔහේව අතහැරලා දානවා, එහෙම එකක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. එහෙම තමයි සාමාන්‍යයෙන් කාලය ගත කරන්නේ. නමුත් වේදනානුපස්සනාව වඩන යෝගාවචරයා ඊට වඩා දක්ෂ වෙනවා මේ විවිධාකාර වේදනාවන් හොඳින් හඳුනගන්න. ඇත්තටම හුඟක් කාලවට එක පාට වේදනානුපස්සනාවට පිවිසෙන්නේ නැතුව එයා කායානුපස්සනාවෙන් සෑහෙන සතිය දියුණු කරගන්නවා. එළඹ සිට සිහියක් ඇති කරගන්නවා. ඒ වගේමයි ඒ විවිධ කායික ඉරියව් පවත්වමින් ඒ ඉරියව්වේ වර්තමානයේ කාලය ගත කරන්න වර්තමානයේ අවධානය පවත්වන්න එයා හොඳට අත්දැකීම් ලබනවා, පුහුණුවක් ලබනවා. ඒ වගේමයි ඒ ඉරියව්වේ නැත්තම් ඒ කායික අරමුණේ ස්වභාවය හොඳට තේරුම් ගන්න එයා අවධානය යොමු කරනවා, සතිය තීව්‍ර කරනවා, සම්පජඤ්ඤය දියුණු කරනවා. තොර මෙන්න මේ බඳු හැකියාවන් වඩාගත් යෝගාචරයේ තමයි සාමාන්‍යයෙන් වේදනානුපස්සනාවට පිවිසෙන්නේ. තොර එයාට පුළුවන් පැමිණෙන සැප වේදනාවක් කෙරෙහි උනත් බැඳෙන්න යන්නේ නැතුව, ඇලෙන්න යන්නේ නැතුව, උපාදාන කරන්න ග්‍රහණය කරන්න යන්නේ නැතුව පොඩක් පැත්තකින් ඉඳගෙන මේ වේදනාව දිහා බලන්න පුළුවන්. ඒ වගේමයි මතුවෙන දුක් වේදනාවක් ගැන එතනත් ඒ දුක් වේදනාවත් එක්ක ගැටෙන්න යන්නේ නැතුව, ඒක මම මගේ කරගන්න යන්නේ නැතුව, ඒක ඉක්මනටම අයින් වේවා කියලා ලොකු අපේක්ෂාවක් ඇති කරගන්න නැතුව බොහෝම මධ්‍යස්තව පැත්තකට වෙලා ඒ දුක් වේදනාව දැනගන්නත් යෝගාචරයට අවස්ථාවක් සැලසෙනවා. උපේක්ෂා වේදනාවලුත් මතුවෙනකොට ඒවා නිකාන් ඔහෙ අතහැරලා දාන්නේ නැතුව ඒ මතුවෙන උපේක්ෂා වේදනාව දැනගන්න, ඊළඟට ඒ උපේක්ෂා වේදනාවේ ස්වභාවය තේරුම් ගන්න, ඒවා හැසිරෙන ආකාරය තේරුම් ගන්න අන්න මේ යෝගාවචරයට අවස්ථාව සැලසෙනවා. එහෙමනම් අපිට තේරෙනවා දැන් මේ වේදනා ආකාර තුනම මේ යෝගාවචරය දැන් හොඳට පරිහරණය කරනවා, හොඳට නිරීක්ෂණය කරනවා ඒවයින් යමක් තේරුම් ගැනීම සඳහා. ඒ වේදනාවල යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා මතුවෙන වේදනාව යා අවධානෙන් ඉන්නවා. මතුවෙන වේදනාව යා හොඳට නිරීක්ෂණය කරනවා. මෙන්න මේ නිරීක්ෂණය හරහා තමයි මෙතෙන්දිත් මේ සැප වේදනාවක තියෙන යථා ස්වභාවය යාට තේරෙන්න ගන්න. මුලින් නම් හිතන් ඉන්නේ මෙතන තනි සැප වේදනාවක් තියෙනවා කියලා. පස්සේ හොඳට අවධානය යොමු කරන්න යාට තේරෙනවා යා මෙතන එක තනි සැප වේදනාවක් නෙමෙයි. මෙතන වේදනා පොකුරක්, වේදනා මහා රසක් ගොන්නක් මෙතන තියෙන්නේ කියලා අර සම්පජඤ්ඤය තව තව තියුණු වෙන්න අන්න යෝගාචරයට මේ තොරතුරු ටික ලැබෙන්න පටන් ගන්නවා. තව තව සියුම්ම මේ දිහා දකින්න එයාට තේරෙනවා මේ වේදනා පොකුරේ තියෙන මේ කුඩා කුඩා වේදනාවක් අතිශේෂණ භංගුරයි. ඇතිලා නැතිලා යනවා බොහොම ශීඝ්‍රයෙන්. ඒවත් හොඳට බල බල ඉඳද්දි තමයි අර අනිත්‍ය ලක්ෂණය හොඳට ඒ යෝගාවචරයාගේ හිතේ වැඩෙන්නේ, හොඳට දියුණු වෙන්නේ. ඒ වගේම මේ අනිත්‍යත්වය නිසාම එතන තියෙන පෙළන ස්වභාවය, ඒ ඇතිවීම නැතිවීම ප්‍රවාහයකින් නිරන්තරයෙන්ම පෙළෙන ගතිය, පීඩන ලක්ෂණය, එහෙම නැත්නම් දුක්ඛ ලක්ෂණය ඇතැම් විට යෝගාවචරයට හොඳට ඉස්මතු වෙලා පේන්න පුළුවන්. ඉතින් මෙතරම් ඇතිවීම නැතිවීම ස්වභාවයක් නම් තියෙන්නේ, ඉතින් වේදනාවක කොහෙද මමෙක්? වේදනාවකට කොහොමද මම යටතේ ඉන්න පුළුවන් කියලා අපි කියන්නේ? වේදනාවක් අස්සේ කොහෙද පුජ්‍යලයක් ඉන්නේ, ආත්මයක් තියෙන්නේ කොහොමද කියලා අන්න අනාත්ම ලක්ෂණයත් එයාට ප්‍රකට වෙන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමානුකූලව විපස්සනා නුවණක් දියුණු වෙනකොට අර එයාගේ හිතේ තිබිච්ච අර මෝහ අන්ධකාරය ටික ටික ප්‍රහාණය වෙන්න පටන් අරගෙන ඒවා වෙනුවට දැන් ප්‍රඥාවක් හොඳට ඉස්මතු වෙන්න වැඩෙන්න පටන් අරගෙන ඒකේ හොඳ මේ සතිපට්ඨාන භාවනා කොටසක තමයි එයා දැන් නිරත වෙන්නේ. ඊට පස්සේ දැන් අපි හිතමු මේ ආකාරයෙන් මෙයාට දුක් වේදනා ගැනත් හොඳ අවබෝධයක් ලැබෙනවා, උපේක්ෂා වේදනා ගැනත් හොඳ අවබෝධයක් ලැබෙනවා, හොඳ විපස්සනා නුවණක් එන්න එන්න දියුණු වෙනවා. ඒ හරහා එක්කෝ අනිත්‍යත්වය හොඳට ප්‍රකට වීම තුළින් නිමිති ගන්න බැරි වෙලා හිත නිදහස් වීමක්, එහෙම නැත්නම් දුක්ඛ ලක්ෂණය තේරුම් යාම නිසා ප්‍රාර්ථනා අත්හැර දැමීමෙන් කිසිවක් ප්‍රාර්ථනා කළ තේරුමක් නැහැ කියලා තේරුම් යෑමෙන්, එහෙම නැත්නම් කිසි දෙයකට ආසා කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා තේරුම් යෑමෙන් ඒ හරහා හිත නිදහස් වීමක්, එමත් නැත්නම් මෙතන සත්වයේ පුජ්‍යලයේ ආත්මයක් කිසිසේත්ම නැහැ කියලා තේරුම් අරගෙන ශූන්‍යත්වයක් අවබෝධ වීම හරහා හිත නිදහස් වීමක් ආදී අන්දමකින් එයාගේ හිතේ නිදහසක් භුක්ති විඳින්න ඉඩකඩ තියෙනවා. එතෙන්දිත් දැන් එහෙමනම් ඒක තව තව වර්ධනය කරන්න අනිවාර්යයෙන්ම සීලයක් අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම හිතේ සමාධිමත් භාවයක් පවත්වන්න අවශ්‍ය වෙනවා. ඒ වගේමයි තව තව ප්‍රඥාව දිනු කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් සීල සමාධි ප්‍රඥා කියන අර ශික්ෂා තුනට නැවතත් ඒ තැනත්තා පිවිසෙනවා. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයට නැවතත් ආව තීරණය වෙනවා. එහෙනම් වේදනානුපස්සනාවෙත් ඒ සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියන ඒ ආරෂ්ඨාංග මාර්ගයේ වඩන මට්ටමකට එහෙනම් යෝගාවචරයාපත් වෙනවා. අපි හිතමු කෙනෙක් චිත්තානුපස්සනාවක් වඩනවා. ඒ සඳහා කායනුපස්සනාවකින් ලැබිච්ච අවබෝධය යාට තියෙනවා. වේදනානුපස්සනාවකුත් වැඩුවා නම් ඒකිනුත් ලැබුණ පෙරහුරුවක් යාගාව තියෙනවා. තියා දන්නව දැන් මොකද්ද මේ භාවනාව කියලා කියන්නේ? මොකද්ද මේ සතිපට්ඨානයක් වඩනවා කියලා කියන්නේ? ඉතින් ආයිත් අලුතෙන් ගෙන ගන්න දෙයක් නැහැ. මෙයාට දැන් පොඩ පොඩ කෙරිලා තියෙනවා. ලැබපු අත්දැකීමක් තියෙනවා. ඉතින් එතකොට දැන් හිත දිහා බලනකොට දැන් ඒ බලන්නේ මගේ හිතක් කියලා නෙමෙයි. මෙයිල හිතක්. හුදෙක් විවිධාකාර හැඟීම් දනවන විවිධාකාර සිතුවිලි පහළ වෙන සිතක්, චිත්ත ස්වභාවයක්. කියන පදනමේ පිහිටාගෙන තමයි හිත දිහාත් බලන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි සක්මන් කරද්දී කය සක්මන් කරනවා සතිමත්ව ඒ දිහා නිකන් පැත්තකින් බලාගෙන ඉන්නවා. පරතෝ බැල්මකින් බලනවා කියලා අපි කියනවා. හරි නිකන් අනුන්ගේ දෙයක් බලනවා වගේ බලනවා. ඒතර මෙන්න මේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන බැල්ම කායනුපස්සනාවට, වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට, ධම්මානුපස්සනාවට කියන මේ අනුපස්සනා හතරටම පොදි. දැන් චිත්තානුපස්සනාවදිත් ඒ වගේමයි. එහෙමනම් හිතට පොඩ්ඩක් කැමති විදිහට හැසිරෙන්න දීලා තමයි ඒ දිහා බලන්නේ. දැන් ඇතැම් වෙලාවට දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව එක්කන් යනවා ඔන්න අපි හිතමු ක්‍රීඩා පිට්ටනියකට. ඉතින් ක්‍රීඩා පිට්ටනියට එක්කන් ආවේ පොඩ්ඩක් ක්‍රීඩා කරන්නනේ. ඉතින් ළමයින්ට කියනවා ක්‍රීඩා කරන්න කියලා. එතකොට ඉතින් ඒගොල්ලෝ දුවපන ඇවිදිනවා, පිනුම් ගහනවා, රණ්ඩු වෙනවා, hina වෙනවා. ඉතින් ඔක්කොම ඉතින් වෙනවා. අඬනවා, ආයෙත් ඉතින් නැල වෙනවා, ආයෙත් hina වෙනවා. ඉතින් ඔක්කොම දිහා අම්මයි තාත්තයි උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. හැබැයි අනතුරක් වෙන්න දෙන්නෙත් නැහැ. එතකොට ඉතින් අම්මයි තාත්තයි පොඩ්ඩක් ඉතින් මැදිහත් වෙලා ඒගොල්ලන් ආයෙත් හරි පැත්තෙන් තියාගන්නවා. ඉතින් එහෙමනම් ඔන්න ඔය වගේ ආකල්පයකින් තමයි චිත්තානුපස්සනාව වඩන්න අවශ්‍ය. ඒ හිතට යම් නිදහසක් දෙන්න අවශ්‍යයි. හිත හිර කරගෙන, දරදඬු කරගෙන, බොහොම බරපතල සමාධියක තියාගෙන නෙමෙයි චිත්තානුපස්සනාව වඩන්නේ. මේ වෙනකොට දියුණු වෙච්ච සතියක්, සම්පජඤ්ඤයක් මේ යෝගාවචරයට තියෙනවා. මොකද යා කායනුපස්සනාවක් වඩලා, වේදනානුපස්සනාවක් වඩලා අත්දැකීම් සහිතව පැමිණි කෙනෙක්. එහෙමනම් දැන් මෙයාට චිත්තානුපස්සනාව වඩද්දි බොහොම සැහැල්ලුවෙන් තමයි මේ චිත්තානුපස්සනාව වඩන්නේ. හිතට කැමති විදිහට හැසිරෙන්න දීලා තමයි ඒ දිහා බලන්නේ. හැබැයි බයකුත් නෑ දැන් එන හිතුවිලි ගැන. හිත කැමති විදිහට හැසිරෙන්න දුන්නට එයා ඉබාගාතේ යනකොට හැබැයි ඉක්මනටම තමාට ඒ ගැන අවධානය යොමු කරන්න පුළුවන්, සතිය පිහිටවන්න පුළුවන් කියන එක දැන් ඒ යෝගාවචරය දන්නවා. රාගයක් හිතේ මතු වුණා කියලා එයා දැන් ඉස්සර වගේ සැලෙන්නේ නෑ. ඒක මම මගේ කරගන්න යන්නේ නෑ. ඒකට උල්පන්දම් දෙන්න යන්නෙත් නෑ. ඒ වෙනුවට රාගය රාගය වශයෙන් හඳුනා ගන්න. හිතේ ද්වේෂයක් පහළ වුණාමත් ඒ ගැන ආයි මෛත්‍රී භාවනාවක් කරන්න හෝ ඒ ගැන බය වෙන්න හෝ යන්නේ නැහැ. ද්වේෂය ද්වේෂය වශයෙන් හඳුනා ගන්නවා. හිතේ මොකක් හරි අතහැරීමේ සිතුවිල්ලක් පහළ වුණා නම්, නෙක්ඛම්මය ඇසුරු කරන සිතුවිල්ලක් පහළ වුණා නම්, එතෙන්දි ඒක දිගට දිගට වඩන්න යන්නේ නැහැ. ඒකත් හුදෙක් නෙක්ඛම්මයක් මුල් කරගත්ත, අතහැරීමක් මුල් කරගත්ත සිතුවිල්ලක් පහළ වුණා කියලා තේරුම් ගන්න. ඊළඟට හිතේ මොකක් හරි මෛත්‍රී සහගත සිතක් පහළ වුණා නම්, එතෙන්දී මෛත්‍රී භාවනාවක් කරන්න යන්නේ නැහැ. ඒ වුණොත් මේ හුදෙක් මෛත්‍රී සහගත සිතුවිල්ලක් පහළ වුණා කියලා අන්න ඒක තේරුම් ගන්න. එතකොට මේ මට්ටමට එනකොට මේ කුසල් සිතුවිල්ලක් පහළ වුණත් ඒක හුදෙක් සිතුවිල්ලක් පමණයි. ඒක හුදෙක් චිත්ත ස්වභාවයක් පමණයි කියන එක දැන් යෝගාවචරය බලනවා. නඩ අකුසල් සිතුවිල්ලක් පහළ වුණත් ඒකත් හුදෙක් සිතුවිල්ලක් පමණයි. ඒකත් හුදෙක් චිත්ත ස්වභාවයක් පමණයි. මේක අස්සේ කෙනෙක් නෑ, මේක අස්සේ පුජ්‍යලයක් නෑ, මමෙක් නෑ, මේ එකක්වත් මට අයිතිත් නෑ. යම් යම් වෙනත් හේතු කාරණා නිසා මෙන්න මේ චිත්ත ස්වභාවයක්, මේ සිතුවිල්ලක් පහළ වෙලා තියෙනවා. ඉතින් මම ඒකත් එක්ක දඟලන්න ගිහිලා වැඩක් නැහැ. මම අර අම්මයි තාත්තයි දරුවෝ දිහා බලන් ඉන්නවා වගේ මේගොල්ලෝ ඇවිල්ලා යන හැටි දිහා බලාගෙන ඉන්නවා. එන්න දෙනවා, ඉන්න දෙනවා. හැබැයි ඒවා පෝෂණය කරන්නෙත් නැහැ, ඒවා එක ගැටෙන්නෙත් නැහැ. ඒ නිසා ඒගොල්ලොම දුර්වල වෙලා ෂය වෙලා යනවා. අන්න ටික ටික අන්න හිතේ මේ සිතුවිලි වල තියෙන ඒෂණ බංගුර භාවය. දැන් කලින් නම් මේ සිතුවිල්ල කාම ටිකක් වෙලා තිබුණා. දැන් එන්න එන්න මේ රැඳෙන කාල පරිච්ඡේදය අඩු වෙන්න ගන්නවා. දැන් එතකොට යෝගාවචර තියෙනවා මේවා එනවා යොහුසුලුවම යනවා. ආයෙත් ආයක් එනවා ඉක්මනටම යනවා. ආයෙත් එකක් එනවා ආයෙත් යනවා. මේ එන යන ස්වභාවයක් තමයි මේ හිතේ තියෙන්නේ, සිතුවිලි වල තියෙන්නේ. අනිත්‍ය ලක්ෂණයක් මෙතන තියෙන්නේ කියලා අන්න යෝගාවචරයා තේරුම් ගන්නවා. එතකොට මෙහෙම තේරෙන්න තේරෙන්න දැන් මේ සිතුවිලි වල තිබිච්ච අර කලින් වගේ බරපතල தත්ත්වය, මං අනිවාර්යෙන් මේ සිතුවිලි වලට වග කියන්න ඕනේ, එහෙම නැත්නම් මේ ඔක්කොම සිතුවිලි මගේ, ඒවා අනුව මම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන, එහෙම දැන් මේ යෝගාවචරය දකින්නේ මේවා හුදෙක් සිතුවිලි පමණයි, මේවා හුදෙක් චිත්ත ස්වභාවයන් පමණයි කියන තැන පිහිටාගෙන තමයි දැන් මේ යෝගාවචරය කටයුතු කරන්නේ. දැන් පින්වත්නි, මෙහෙම කරන්න කරන්න හිතේ හොඳට ඉඩකඩ වැඩි වෙන්න පටන් ගන්නවා. කලින් නම් අතෝරක් නැතුව සිතුවිලි ආවා. දැන් හැබැයි එක්කෙනා පස්සේ එක්කෙනා තමයි එන්නේ. දැන් ඉතින් යෝගාවචරයට හරිය පිරිසුදු දැක ගන්න පුළුවන්. එක්කෙනෙක් එනවා මුකුළු පානවා, එයා යනවා. ආයෙත් තව එක්කෙනෙක් එනවා මුකුළු පානවා, එයත් යනවා. අපි හැබැයි බලාගෙන ඉන්නවා. අපි ඒ නාට්‍යයට ඇතුල් වෙන්නේ නැහැ. අපි ඉන්නේ ප්‍රේක්ෂකාගාරේ. අපි කොයි වෙලාවකවත් වේදිකාවට නැගලා ඒ එන නාට්‍යයේ ඉන්න නළුව නිළියෝන්ගේ කරට අත දාගන්න යන්නේ නැහැ. ඒ වුණාට අපි ප්‍රේක්ෂකාගාරයට වෙලා ඉන්නේ. එතකොට ඒ නළු නිළියෝ බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ මුකුළු පානවා, ඒගොල්ලෝ යනවා. හැබැයි දැන් ඔහොම බකින්න දකින්න මේ නාට්‍ය මේ යෝගාචරයට එපා වෙනවා. දැන් අපි ඔල්වර සඳුන්නොත් අත්පුඩි ගැහුවොත් තමයි ඒ නළු නිළියෝ තව තව උද්‍යෝගිමත්ව රඟපාන. හැබැයි ඉතින් අපි කිරා වැටෙනවා නම් කවුරුත් ප්‍රේක්ෂකාගාරේ නැත්තම් ඕනාවට එපාවට නම් බලන්නේ. ඉතින් ඒගොල්ලන්ටත් ඒක එපා වෙලා ඒගොල්ලොත් යනවා යන්න. ඔන්න ඔය වගේ මේ සිතුවිලි දැන් එන්න එන්න දුර්වල වෙනවා. එන එන සිතුවිලි කෙටි වෙනවා. ආපු ගමම්ම යනවා. ගිහිල්ලා කවුරුත් නැහැ විදිනුත් ඉන්නවා. දැන් මොකක්වත් නැහැ. හිස්වෙච්ච වේදිකාවක්. බොහොම ඉඩකඩ සහිත වේදිකාවක්. කවුරුත් නැති සිතක්. සිතුවිල්ලක්වත් නැති සිතක්. අන්න යෝගාවචරය එක්කත් දකිනවා. ඉතින් එතෙන්දී නැවත කයට හිත දැම්මෙත් නැත්තම්, වේදනාවකට හිත දැම්මෙත් නැත්තම්, ආයිත් සිතුවිල්ලක්වත් පැමිණියෙත් නැත්නම්, එහෙමනම් අන්න අනිත්‍ය ලක්ෂණය දැකීම හරහා නැවත මේ ප්‍රඥාව අවදි වීම නිසා හිත නිදහස් වීම. එහෙම නැත්නම් මේ සිතුවිලි වල පවා තියෙන දුක්ඛ ලක්ෂණය අවබෝධ වීම නිසා හිත නිදහස් වීම. එහෙමත් නැත්නම් මේ එකම සිතුවිල්ලකවත් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැති බව, ආත්ම ස්වභාවයක් නැති බව තේරුම් ගැනීම හරහා ශූන්‍යත්වය දැකීමෙන් හිත නිදහස් වීමක්. කියන මෙන්න මේ අන්දමින් හිතේ අනිශ්චිත ස්වභාවයක්, උපාදාන වලින් තොර බවක් යෝගාවචරයට අත්දකින්න ඉඩ තියෙනවා. තොර මේ தત્ත්වය පවා තව ප්‍රගුණ කරන්න නම් සීලයක තියෙන අවශ්‍යතාවය, සමාධියක තියෙන අවශ්‍යතාවය, ප්‍රඥාවක තියෙන අවශ්‍යතාවය මේ යෝගාවචරය අත්දකිනවා. අන්න සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගයට නැවතත් මේ යෝගාවචරය අවතීර්ණ වෙනවා. එතකොට චිත්තානුපස්සනාව හරහා අපිට එහෙනම් හිත ගැන දැනුවත් වීම, සතිමත් වීම කියන සතිපට්ඨාන මට්ටමකුත්, ඊට පස්සේ ඒවායේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ හොඳින් තේරුම් ගන්නා ඒ සතිපට්ඨාන භාවනා මට්ටමකුත්, ඊළඟට සීල සමාධි ප්‍රඥා කියන ඒ ආරෂ්ඨාංග මාර්ගය වැඩිීමේ යොමනාව නැත්නම් ඒ මට්ටම සතිපට්ඨාන භාවනා ගාමින්ච පටිපදා කියන ආරෂ්ඨාංග මාර්ගයේ වඩන මට්ටමකුත් එහෙමනම් හඳුන ගන්න පුළුවන්. ඊළඟට අපි ධම්මානුපස්සනාවට පිවිසුනොත් ඒක ඊටත් වඩා ටිකක් ගැඹුරුයි. එතෙන්දි ටික ටික යා හිතේ තවදුරටත් කැලස් ප්‍රහාණය කරමින්, නීවරණ හඳුනා ගනිමින්, භාවනාව සඳහා ඌමනා කරන තව තව කුසලතාවයන් දිනු කර ගනිමින්, කය, වේදනා, හිත මේ සියලු ක්ෂේත්‍ර ඇසුරු කරමින් බොහොම පුළුල්ව අනාත්ම ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්නා ප්‍රතිපදාවක්, ඒ තේරුම් ගන්නා ආකාරයට මේ ධම්මානුපස්සනා කොටස භාගතුන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි යම් අත්දැකීමක් ලැබනකොට මේ අත්දැකීම කොටස් පහකින් නැත්නම් දෘෂ්ටි කෝණ පහකින් භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධ පහකට බෙදලා විස්තර කරනවා. ඒ අත්දැකීම ලැබීමට පාත්‍ර වෙන යම්කිසි භෞතික සියල්ල රූපස්කන්ධය වශයෙන් පෙන්වනවා. ඊළඟට ඒ අත්දැකීමේ තියෙන විඳින ස්වභාවය වේදනා ස්කන්ධය වශයෙන් පෙන්වනවා. ඒ අත්දැකීම හා සම්බන්ධ සියලුම සංඥාවන් සියලුම ලකුණු ඒ සියල්ල සංඥා ස්කන්ධය වශයෙන් පෙන්වනවා. ඊට මේ අත්දැකීම අතරේ අපි කරන එකතු කිරීම් අඩු කිරීම් වැඩි කිරීම් ඒවට තව තව අපේ රුචි අරුචිකම් එකතු කිරීම් චේතනා පහළ කර ගැනීම් හිතීම් වටවලල්ලේ යෑම් සංස්කරණ මේ සියල්ල සංකාර ස්කන්ධය වශයෙන් පැහැදිලි කරනවා. එතකොට මේ මුළු කටයුත්තට සහභාගී වෙන ඇස් කන් නාස දිව කය මනස කියන මෙන්න මේ ඉන්ද්‍රයන්ගේ දැනුවත් වීම විඥාන ස්කන්ධය වශයෙන් පැහැදිලි කරනවා. එතකොට සෑම අත්දැකීමක්ම මේ අන්දමින් ස්කන්ධ පහකට විග්‍රහ කරමින් ඒ එක ස්කන්ධයක ඇතිවීම නැතිවීම ස්වභාවයත් දකින්න ඊළඟට උත්සාහවත් කරනවා. කියන්නේ මුලින්ම අර හොඳට ඒ ස්කන්ධයක් තේරුම් ගැනීම සතිපට්ඨාන මට්ටම. හොඳට එතන සිහිය පිහිටවුවා. තේරුම් ගත්ත මේ අත්දැකීමේ මෙන්න මේක තමයි කොටස. යම් හෝ කොටසක් ඉස්සරහට මතුවලා පේන්න පුළුවන් ඒ ගැන හොඳට අවධානය යොදවුවා. සක්මනක් කරද්දී අපි කායानुපස්සනා මට්ටමේදී නම් ඔන්න රූපස්කන්ධය තමයි හොඳට ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ රූපස්කන්ධය ගැන අවධානය පවත්වනවා. සතිපට්ඨාන මට්ටමත් දිනු කරනවා. ඊට පස්සේ ඒකේ ඒ රූපස්කන්ධයේ ඇතිවීම නැතිවීම ස්වභාවය. ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය තේරුම් ගන්නවා කියන්නේ අන්න සතිපට්ඨාන භාවනා මට්ටම. ඒක එතකොට දිනු කරනවා. ඊටත් පස්සේ මේ රූපස්කන්ධය තව තව විනිවිද දකිමින් ඒවැය තියෙන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය වඩ වඩා තේරුම් ගනිමින් ඒක ආධ්‍යාත්මික වශයෙන් නෙමෙයි නැත්නම් ඇතුළත වශයෙන් පමණක් නෙමෙයි බාහිර පවා තියෙන මේ බඳුම ස්වභාවයක් කියලා තේරුම් ගනිමින් ඒ තුලනුත් තව තව ප්‍රඥාව දිනු කරගනිමින් ඊට පස්සේ ඒ අවබෝධය නිසාම හිත නිදහස් වීමක් හිත කිසිවක් ඇසුරු නොකිරීමක් හිත උපාදානයන්ගෙන් නිදහස් වීමක් අත්දැකීමින් ගන්න යෝගාචරය තව තව දිනු වෙනවා. ඒ හරහා ඔන්න නැවතත් ආරෂ්ඨාංග මාර්ගයට පැමිණෙනවා. ඉතින් මේ විදිහට හරිම පුළුල් වන්දමින් බොහොම දැකුම් කළු අන්දමින් ඒ වගේමයි පුදුමාකාර විදිහට මේ එකිනෙකා අතර ගැළපීම් සහිතව භාගතුන් වහන්සේ මේ සතිපට්ඨාන ධර්මයන් ඊළඟට බොජ්ජංග ධර්මයන් බල ධර්මයන් සතර මේ ආරෂ්ඨාංග මාර්ග කියන මේ මාර්ගාංගයන් මේවා පුදුම අන්දමකින් ඒ බුදුරජාණන් වහන්සේ බුදු නුවණකින් දැකලා විස්තර කරලා තියෙනවා. ඉතින් මේ විදිහට පින්වත්නි අපිට මේ සතර සතිපට්ඨාන ධර්මයන් එතකොට මේ සම්මා සතිය කියන මාර්ගාංගය ගැන කතා කරද්දී විස්තර කරන්න පුළුවන්. ඉතින් මම නැවතත් මතක් කරනවා අද අපි මේ සම්මා සතිය ගැන විශේෂයෙන්ම බොහොම කෙටියෙන් තමයි මතක් කළේ. මේ සියල්ල බොහොම සවිස්තරාත්මකව දේශනා මාලාවක් වශයෙන් දේශනාවන් 18ක් මේ ඉදිරිදා දවස්වලම අපි ඉදිරිපත් කරලා තියෙනවා. අලුතෙන් මේ වැඩසටහනට ඉදිරිපත් වෙච්ච පින්වතුන් ඉන්නවා නම් එමත් නැත්තම් මේ තොරතුරු තාම හොඳට නොතේරිච්ච අය ඉන්නවා නම් ඒ වගේමයි තමන්ගේ භාවනාවට ඒ කොටසෙන් ලබා ගන්න තියෙන ගුරුහරුකම් හොඳින් ලබා ගැනීම පිණිස නැවත නැවත පරිශීලනය කරන්න නැවත නැවත ශ්‍රවණය කරන්නත් කියලා මේ පින්වතුන්ට ආරාධනා කරනවා. හොඳයි පින්වත්නි, එහෙමනම් ඒ ආරාධනාවත් සහිතව සම්මා සතිය සම්බන්ධයෙන් අපි කරපු අද ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා. සියලු දෙනාටම තමන් කරගෙන යන භාවනාව ශක්තිමත් කරගෙන යන්න විශ්වාසවන්තව කරගෙන යන්න අද දින ධර්ම දේශනාවනුත් මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, අද එහෙමනම් ධර්ම දේශනාව මූලික කරගෙන හෝ මේ පිඟුතුන්ගේ බණ භාවනාව මූලික කරගෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් අවස්ථාව තියෙනවා. හැබැයි පොඩි ආරාධනාවක් කරනවා, තමන්ගේ ප්‍රශ්නය කෙටියෙන් ඉදිරිපත් කරන්න. ඒ වගේමයි අනිත් අයගේ කාලයත් අපේ කාලයත් නාස්ති කරන්න එපා. මේ අවස්ථාවේදී අපි පැයක් පමණයි ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්නේ. ඒ නිසා අපි 8-9 වෙනකොට නවත්තනවා ප්‍රශ්න ඉදිරිපත් කිරීම. ඒ නිසා පැයයි මේ ධර්ම සාකච්ඡාව සඳහා අපි අවස්ථාව දෙන්නේ. ඒ නිසා අනවශ්‍ය දේවල් මෙතෙන් ඉදිරිපත් කරන්න නැතුව තමන්ගේ භාවනාවට එහෙම නැත්නම් ධර්මයට අහපු ධර්ම දේශනාවට අදාළ දෙයක්ම ඉදිරිපත් කරන්න කියලා මතක් කරනවා.
ආනන්ද ලොකුගේ ප්‍යානන්ට අවස්ථාව ලැබෙනවා ඔබගේ ධර්ම ගැටළු ඉදිරිපත් කරන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මට මේ භාවනා ගැටළුවක් විසඳා ගන්න තියෙනවා. මම සාමාන්‍යයෙන් වැඩියෙන් කරන්නේ සක්මන් භාවනාව. ඒ අතරට සමගාමීව මුතුගුණ භාවනාවත් මෛත්‍රී භාවනාවත් කරනවා. හැබැයි මගේ කාල සීමාව බෝධුරස විනාඩි 15කට වගේ සීමා වෙනවා. ඒක හැබැයි මම නිතරම වගේ මේ දවසකට කිහිපයක් කරනවා. සක්මන් භාවනාව නම් මම නිතරම කරනවා. මේ වෙහෙර යනකොට ඇවිදගෙන යනකොටත් ඒ සක්මන් අරමුණෙන් තමයි යන්නේ. මම හිතනවා මේ කාලය මට මදි කියලා. මේක තව ටිකක් වැඩි දියුණු කර ගැනීම අවශ්‍යයි කියලා මම හිතනවා. ඒ ගැන
ඔව් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ දැන් අපි ටික ටික භාවනාවට පිවිසෙනකොට අපිට තේරෙන්න ගන්නවා මේ තව තව මේක දියුණු කරන්න ඕනේ කියලා. එහෙනම් තව තව දියුණු කරන්න කොහෙන්ද මම කාලය අරගන්නේ කියලා. ඉතින් සමහර ලාවට අපි අනවශ්‍ය විදිහට කාලය කාදමන දේවල් අතහැරින්න වෙනවා. අපි තුමු එක දිගට ඔය රූපాయని දිහා බලාගෙන ඉන්නවා. ඒකට එන්නේ කාලය අතහැරලා දානවා. ඒක යොදනවා භාවනාවට. නැතනම් කාත් එක්ක හරි ඔහෙ කියෝ කියෝ ඉන්නවා. ඒවා ඉතින් අත්හැරලා දානවා. ඒක යොදනවා භවනාවට. නැත්තම් දිග ඔක දිගට පත්‍ර බල බලා ඉන්නවා. ඒකත් අත්හැරලා දානවා. ඒක යොදනවා භවනාවට. ඒ වගේ අපි හැමනම් අපේ මේ කාලය කලමනාකරණය කරගන්න ඊළඟට පටන් ගන්නවා. තවත් පැත්තකින් කියන්න පුළුවන් දැන් මේ වෙනකොට මට අපි හිතමු දත් මදිනකොට සිහිය පිහිටවන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ නම් මට බැරිද ඇඳුම් අඳිනකොට සිහිය පිහිටවන්න? ඊට පස්සේ බැරිද කෑම කනකොට සිහිය පිහිටවන්න? ඊට පස්සේ බැරිද අපි හිතමු තවත් කෙනෙක් එක්ක කතා කරද්දි සිහිය පිහිටවන්න බැරිද? එහෙම නැත්නම් දේශනාවකට ඇහුම්කන් දෙනකොට සිහිය පිහිටවන්න බැරිද? අඩුතරමින් මල මුත්‍ර පහ කරද්දි සිහිය පිහිටවන්න බැරිද කියලා. අන්න මේ අපි එදිනදා ජීවිතේ අපි යෙදෙන ඒ සියලුම කටයුතු වලදී සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්නේ කොහොමද කියන එහෙනම් යෝගාවචරය තම තමා විසින්ම විමසන්න අවශ්‍යයි. මොකද අපි එකිනෙකා වශයෙන් කරන වැඩ කටයුතු වෙනස්. එක්කෙනෙක් ගොවිතැනක් කරනවා, තවත් එක්කෙනෙක් ඉගැන්වීමේ කටයුත්තක් කරනවා, තවත් එක්කෙනෙක් අපිටම කාර්යාලයක කටයුත්තක් කරනවා, තවත් එක්කෙනෙක් වෙළඳසැලක කටයුත්තක් කරනවා. නැත්නම් තවත් කෙනෙක් තමන්ගේ දරුවන්ව අදා වඩා ගන්නා කටයුත්තේ මව කෙනෙක්ගේ කටයුත්ත කරනවා. විවිධ කටයුතු වල යෙදෙනවා. එහෙමනම් ඉතින් අපිම බලන්න ඕනේ මම මේ කරන දිනචරියාවේ මට යෙදෙන තියෙන කටයුතු වලදී කොහොමද මේ සිහිය ඒවට එකතු කරන්නේ? අපිම එහෙමනම් ඒ විමසීම කරන්න ඕනේ. අපි මේ විමසීම කර බලමින් තමයි ඒ ඒ කොටස් වලට මේ සිහිය ඈඳ ගන්න, එකතු කර ගන්න අපිම උත්සාහවත් වෙ යුතුයි. ඒක ඉතින් අපි කළ යුතුමයි. ඒක ඒ කියන්නේ මේ එහෙම නැතුව කවුරුවත් ඇවිල්ලා මේ කැලලට සිහිය එකතු කරගන්නේ, මේ කැලලට සිහිය එකතු කරගන්නේ කියලා පිටින් ඇවිල්ලා කියලා දෙන්නේ නැහැ. අපිම බලන්න ඕනේ කොයි කොටසද මට තාම සිහිය පිහිටවන්නේ නැත්තේ. අසිහියෙන් කටයුතු කරන්නේ කොයි තැන්වලද කියලා එහෙනම් පොඩ්ඩක් විමසලා බලලා ඒ අඩුව පුරවන්න ඕනේ. ඒ අඩුව පුරවන්න අපි එහෙනම් උත්සාහන්ත වෙන්න ඕනේ.
එහෙනම් ස්වාමීන් වහන්සේ ශ්‍රීලාට මට මේ ධර්මන්න සාමාන්‍ය නිකන් ඉන්න වෙලාවට හැමතිස්සම මොකක් හරි බුදු දින වාක්‍යයක් මොකක් හරි බුදු දින මෙනෙහි කිරීමක් ධර්මයට අනුකූල මෙනෙහි කිරීමක් කරනවා. ඒ භාවනා නැකරුවොත් ඒක නිසා මේ කාලය අතීතයට යවන්න, අතීතයේ මතක් වෙන එකත් අනාගතයට යන එකත් මම වළක්ව ගන්න.
ඔව්.
ඒක නිසා මට මේක සහනවටිය වැඩි දියුණු කරන්නේ කියන්නේ දැන් අර විනාඩි 15කට සීමා වෙන එක දීපසරයක් දවසකට කෙරුවට කමක් නැහැ.
අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම.
එක දිගටම කරනවා.
ඔව් එක දිගටම කරන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ඒ කියන්නේ
ස්වාමීන් වහන්සේ මට ඉල්ලීමක් කරන්න තියෙනවා. අපි අර අපේ භාවනා වහන්සේක දේශනාව අවසන් වෙලා විවිධ භාවනා ක්‍රම තියෙනවානේ. සමහර අය සක්මන් භාවනා කරවත් ධනත්යා හිටියා මුලදී.
ඔව්
අපිට මේ භාවනා විවිධ ස්ථානක් විතර මන් දන්න ආලා තිනවා. මේ අපිට ඒ විවිධ භාවනා ක්‍රම පිළිබඳව විනාඩි 10කවත් වෝමුවක් මේ පූර්ව මේකක් මේ එක්සයිස් එක දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා මම විශ්වාස කරන ඔබ වහන්සේ කැමති නම් එහෙම කරන්න උදානම් කරුවොත් මම ගෞරවයෙන් ආරාධනා කරනවා ඒකට.
හොඳයි හොඳයි, බලමු. මට ඇත්තටම සංවිධායක මණ්ඩලෙනුත් එහෙම මේ ආරාධනාවක් ලැබුණා. අපි දවස් කීපයක් ඒක කළත් එක්ක, හැබැයි ඉතින් අර පස්සේ ලැබෙන ප්‍රශ්න අහර මෙහෙ කරන සාකච්ඡාව දිගට දිගට යන්න පටන් ගත්තට පස්සේ ඉතින් භාවනා කරන්න වෙලාව මදි වුණා. ඉතින් ඒ නිසා බලමු අද කොහොමත්. ඒකයි මමත් මුලින්ම මතක් කරේ අපි පැයකට සීමා කරනවා සාකච්ඡාව කියලා. බලමු සාකච්ඡාවෙන් පස්සේ ටිකක් වෙලා භාවනාවකත් නිරත වෙන්න.
එස්තනාව අවසානයේමත් එක්කම එක කෙරුවනම් හොඳයි කියලා මම යෝජනා කළේ. මොකටද අවසානයේ ඔකට පස්සට යන සමහර අය අවශ්‍ය ප්‍රසත් අනුභව වුණා.
ඔව් ඒක හරියි.
මුලදීම කෙරුවොත් අපේ කාලේ ඒකට විදංගු කරගන්න ලේසියි. මොකද දැනික් කැමති ඒක.
හොඳයි හොඳයි හොඳයි.
තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ අරුණ මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ප්‍රථමයෙන් ස්වාමීන් වහන්සේ බොහොම වටිනා දේශනාව අපි සියලු දෙනාට මාද කළා. එතෙන්දී මේ දුක්ඛ සත්‍ය නැත්නම් දුක්ඛ ස්වභාවයේ ලක්ෂණය පෙනෙනකොට දැන් මුලදී ඇතිවෙච්ච ස්වභාවයක් තමයි ඒකට බයක් ඇති වෙනවා. නමුත් ඊට පස්සේ දිගට දිගට ඒක ඔය සමාධියත් එක්ක මේ සම්පජාණියත් එක්ක වැඩ කරනකොට ඒ දුක්ඛ ලක්ෂණය පෙනුනට, ඒ කියන්නේ මේ ක්ෂණ භංගුරු භාවය තුළින් මතුවෙලා ඊට පස්සේ දැනෙන දුක්ඛ ලක්ෂණය පෙනුනට, ඊට පස්සේ දුකේ දුක් බව කියන එකක් නෙවෙයි ඇති වෙන්නේ. ඒ කියන්නේ ඩෝමනස් ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ හිතට. නමුත් ඒක දුක්ඛ ලක්ෂණයක් විදිහට විතරක් දැනෙනවා. ඒකෙන් හිත පීඩාවටපත් කරන ගතියක් නැති වෙන්න පටන් ගන්නවා. ඒක මම ස්වාමීන් වහන්සේට දැනගන්න කැමති. ඒ යන විදිය හරිද ස්වාමීන් වහන්සේ?
ඔව් මෙහෙම කියත හැකි. ඔව් දරුවන් සර්ණයි. දැන් ඒ කියන්නේ දැන් ඇත්තටම මුලදී අපිට ඇතිවීම නැතිවීම ස්වභාවය බොහොම ප්‍රබලව තේරෙනවා. එතකොට ඒක තව තව තේරෙන්න ඒකේ වේගය තව තව වැඩි වෙන්න පුළුවන්. ඒ වේගය තව තව වැඩි වෙන්න දැන් අපිට කියන්නේ මේ මුළු ක්‍රියාදාමයම නිකන් අර ෆ්ලක්ස් එකක් කියලා කියන්නේ. නිකන් ගොජයක් බවට පත් වෙනවා. නිකන් ඔක්කොම නිකන් එකට මිශ්‍ර වෙලා. දැන් මෙතන තෝරගන්න බෑ මේක සැප වේදනාවද, මේක දුක් වේදනාවද, මේක උපේක්ෂා වේදනාවද කියලා මොකක්වත් දැන් තෝරගන්න බෑ. ඔක්කොම නිකන් වේදනා අපි කියන්නේ කැඳ හැලියක් බවට පත් වෙනවා. ඔක්කොම නිකන් ගොජ දාන තත්ත්වයක් බවට පත් වෙනවා. ඉතින් මෙතෙන්දී ඇත්තටම හිතට ඇති වෙන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ, මේ නිරාමිස ස්වභාවයක්. එහෙම නැත්නම් මේ විරාගී ස්වභාවයක්. දැන් තමයි එපා වීම පහළ වෙන්නේ. දැන් කලින් නම් සැප වේදනා වශයෙන් දැකගත්ත ඒව ඇතිලා නැතිලා යනවා කියලා තේරුම් ගත්තා. හොඳට තේරෙනවා. දුක් වේදනා තේරුම් ගත්තා ඒවත් ඇතිලා නැතිලා යනවා කියලා තේරෙනවා. ඊළඟට උපේක්ෂා වේදනා කියලා හඳුනගත්තා ඔන්න ඒකත් ඇතිලා නැතිලා යනවා කියලා තේරෙනවා. දැන් මේ ඔක්කොම ඇතිවීම නැතිවීම. දැන් මේවා හොඳට බලබලා බලබලා ඉන්නකොට මේවා ඇතිවෙච්ච අර එක එකක තියෙච්ච ලක්ෂණය, එක එක තිබිච්ච රස මැකිලා ගිහිල්ලා දැන් ඔක්කොමලා නිකන් ඔහේ දඟලන ඔහේ එකට නලියනවා. එහෙම නලියෑමක්, දැඟලීමක්, ගොජදෑමක් තමයි දැන් තියෙන්නේ. දැන් අර මේක දකිනකොට නිකන් අර යෝගාචරයේ හිතේ එන්නේ ඇත්තටම එපා වීමක්, විරාගයක් තමයි පහළ වෙන්නේ. ඒතර ඒ විරාගය මූලික වෙනවා ඊට පස්සේ අතහැරීමට. ඒ නිසා මේක අර අමුතු රටාවකට මේ වැඩෙන්නේ. ඉතින් මේ මන්තුංග මහත්තයා කියනා වගේ අර ඇතිවීම නැතිවීම ස්වභාවයට වඩා දැන් තියෙන මේක නිකන් මහා ගන්න දෙයක් නැහැ, අතහැරලා දාන්නයි අවශ්‍ය කියලා අර ඒබඳු ආකල්පයකින් තමයි දැන් ඊට පස්සේ යෝගාවචරයේට ඒ දිහා බැලෙන්නේ.
අවසරයි ස්වාමීන් වහන්සේ, එතන දෝමනස්ස ගතියක් අඩුයි. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය වචනේ හැටියට භාවිතා කරනකොට එපාවීම් ස්වභාවය කියලා. ඒක සාමාන්‍ය විවහාරයේ තියෙන විදිහට නෙවෙයි ඒක වෙන්නේ.
හරි.
ඒ කියන්නේ අර මේ මේ රාග දෝෂ මෝහ කියන එකත් අඩුවෙන්න පටන් ගන්නවා සාමාන්‍ය ජීවිතය තුල. අපි දැන් සක්මණක වුණා. අර මුල් අවස්ථාවේ වම දකුණේ පවා අර රාග දෝෂ මෝහ ඊට පස්සේ තුටක් කරලා අඩුවෙන්න පටන්
ගන්නවා.
එතකොට අර දුක්නස්ස කියන වචනේ ඇත්තටම මෙතෙන්ද යොදන්න බෑ වගේ ගතියක් තමයි තේරෙන්න පටන් ගන්න. ඒ වගේම අර මේ මේ අර මොකද්ද අර මාර්ගය අපි වඩනවා නෙවෙයි නිකන් වැඩෙනවා වගේ
වෙනවා.
ඒ කියන්නේ ආසාවන් අපි ඕනකමින් යටපත් කරන එකක් වෙන්නේ නැහැ. අච්චර දේවල් ගමන් කරන්න ඕනකමක් නැහැ. මිත්‍ර දේවල් පදා ගන්න ඕනකමක් නැහැ. මේ ටික ඇති වගේ එකක් දැන් සාමාන්‍යයෙන් හිතුවොත් එහෙම අයෝ එක මහ පරාජිත බවක් වගේ. නමුත් ඒ තියෙන තත්ත්වේ බොහොම සංසිඳිච්ච ගතියක් එක්ක ඇති වෙන දෙයක්. ඉතින් අර හුඟක් වෙලාවට සමාජයේ අර කලකිරීම කියන වචනේට වඩා මට හිතෙනවා නිබ්බිදාව කියන එක නිර්වින්දන බව
සම්පූර්ණ ඇත්ත. ඔව් දැන් සාමාන්‍යයෙන් ඉතින් අපි කලකිරීමක් කියන වචනේ යොදන්නේ අර නිකන් ලෝකේ පා වෙලා මේ ඒ වගේ කරන ආකල්පයකින්. දැන් මෙතන තියෙන්නේ එහෙම එකක් නෙමෙයි ඇත්තටම. මෙතන තියෙන්නේ අවබෝධයක් ලැබිලා තියෙනවා. අවබෝධය හරහා දකිනවා. මේකේ යථා ස්වභාවය දකිනවා. දැකීම නිසා ආපු නුවණ පහළ වීම නිසා ආපු කලකිරීමක් මෙතන තියෙන්නේ. ඉතින් ලොකු වෙනසක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් ඕක දැන් කටුකුරුඳු සායනහසේම ආර විස්තර කරනවා. ඒක බුදුරජාණන් වහන්සේගේම උපමාවක්. මායූපමංච විඥානං කියලා. මේ විඥානයේ මුළු කාර්යයම බුදුරජාණන් වහන්සේ සමාන කරනවා මේ මැජික් කාර්යයකට, මැජික් දර්ශනයකට. දැන් අපි මැජික් දර්ශනයක් බලනකොට මේ මැජික් දර්ශනය බොහොම විචිත්‍රයි. මේකේ තියෙනවා පුදුමාකාර ආකර්ෂණීය ගතියක්. ඒ වගේමයි එයා ඉතින් තොප්පියක් පෙන්නවා, ඒකෙන් හාවෙක් ගන්නවා, ඒකෙන් පරවියෙක් ගන්නවා, මල් පොකුරක් ගන්නවා, යෂ්ටියක් පෙන්නවා, ඒක පස්සේ ඔන්න මල් පොකුරක් බවට පත් වෙනවා. බැලුවාම ඉතින් පුදුමාකාර මේ ආශ්චර්යයක් තියෙනවා. හැබැයි ඉතින් ඔය දේවල් එයාට නොදැනෙන්න තිරේට පිටිපස්සෙට ගිහිල්ලා, ඒ කියන්නේ වේදිකාවට නැගලා තිරේ පිටිපස්සේ හැංගිලා ඔය ටික බලාගෙන ඉන්නකොට නුවණ තියෙන තැනැත්තෙකුට ඔක තේරෙන්න ගන්නවා. මේ මිනිස්සයා මේ අමු බොරුවක් කරන්නේ. මෙතන මහා ප්‍රෝඩාවක් කරන්නේ, තනිකරම රැවටිල්ලක් මෙතන කරන්නේ කියන එක මේ එයා ඒ අනිත්‍යව රවට්ටන ආකාරය තේරෙන්න ගන්නවා. දැන් අපි මේ ප්‍රේක්ෂකාගාරයේ ඉඳද්දි ඒව අපිට පේන්නේ නැහැ. හැබැයි තිරයෙන් පිටපස්සට ගිහිල්ලා වේදිකාව මතට ගිහිල්ලා මැජික් කාර්යයට හොරෙන් මිනිහා කරන ඒ නූල් සූත්‍ර ටික තේරුම් ගන්න දැන් මෙයාගේ හිතේ පහළ වෙන්නේ මොකද්ද? ප්‍රඥාව නිසා පහළ වෙච්ච එපාවීමක්. දැන් මේ මැජික් නෙමෙයි දැන්. දැන් ඒ මිනිස්සයා හැරෙනකොටම දන්නවා මේ දැන් කොහොමද රවට්ටන්නේ යන්නේ. දැන් කොහොමද රවට්ටන්නේ යන්නේ. දැන් කොහොමද අන්දන්නේ යන්නේ කියලා අන්න තේරෙනවා. අන්න ඒක තමයි නිබ්බිදාව කියලා කියන්නේ.
මයි ස්වාමීන්
වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ පැනය සඳුනිට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගරු ස්වාමීන් වහන්ස, මේ මං අවුරුදු පහක් විතර භාවනා කරන කෙනෙක්. මම මුලදී ආනාපාන සතිය කරා. මට කියුවේ සියලුම අංග ලක්ෂණ ඒ වගේ තෙනි ඒවා කරා, ඒක කරා. ඊට පස්සේ එක්තරා කාලෙක ඉඳලා ආනාපාන සතිය වාඩි වෙච්ච හැටිම කියන්නේ සංසිදෙනවා. ආශ්වාස ප්‍රශ්වාස සංසිදෙනවා. ඊට පස්සේ මට ඒක බලන්න විදියක් නැති නිසා සිතුවිලි දිහා බලාගෙන ඉන්න එක තමයි වුනේ. දැන් මේ ළඟකදී ඉඳලා ඉතින් සිතුවිලි ඉක්මනටම ඉවර වෙනවා. ඉඳගත්ත හැටියේ ඊට පස්සේ සමාධිය දැනෙනවා. සිතුවිලි නැතුව ඉන්න සමාධිය දැනෙනවා. ඊට පස්සේ ඒකත් නොදැනීම යනවා. ඊට පස්සේ මොකුත් දැනෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. එකපාර දැනීම ඇති වෙනවා. ඒක ඕක තමයි හැමතිස්සෙම වෙන්නේ.
හරි.
පරයන්තයකට ඉඳගත්තම.
ඔව්.
එතකොට දැන් ස්වාමීන් වහන්සේ ආපහු දැනෙන්න ගත්තට පස්සේ එතනදී කෙලින්ම මේ ආයිසිතුවිලිත් එක්ක දුවන් නැති ස්වභාවයක් තියෙන්නේ. වේදනාවක් වුණත් දැනෙනවා නොදැනෙනවා වගේ ස්වභාවයක් තියෙන්නේ.
හොඳයි.
එතකොට ඒ කියන්නේ ඒකට ප්‍රතිචාර දක්වන්න ඕනේ නැහැ.
හරි.
එතකොට
සක්මන සක්මනකුත් කරනවද?
නෑ ස්වාමීන්
වහන්සේ. සක්මනකුත් කරන්න ඕනේ දැන්. සක්මන්
බා ස්වාමීන් වහන්සේ කායික දුබලතාවයක් නිසා මට ඒක කරන්න බෑ. වේදනාව එනවා.
හැබැයි කමක් නෑ. ඒ කියන්නේ දැන් ඔය වෙලා තියෙන දේ අබැද්දියක් නෙමෙයි හැබැයි. වෙලා තියෙන දේ
ඒක තමයි ස්වාමීන් වහන්සේ මට ආන්න ඕනුනේ. දැන් මම දැනීම නැතිලා ගිහිල්ලා ආවට පස්සේ එතනදී ආයි විදර්ශනා කරන්න ඕනේද නැත්නම් අර මේ අනිශ්චිතව මුකුත් සිතුවිලි එක්ක දුවන්නේ නැතුව ඔයේ අර නිකන් ඉන්නවා කියන ස්වභාවයත් එක්කම හිටියම ඇතිද?
ඒක තමයි. දැන් ඔතෙන්දී ඒකයි මං කිව්වේ ඔතෙන්දී සක්මනේන් තමයි ඔය සමබරතාවයේ සෑහෙන දුරට හදාගන්න ලේසි. දැන් පරයන්කේදී හුඟක් වෙලාවට හිත වැටෙන්න පුළුවන් සමාධියට බර වෙලා. ඉතින් ඒකයි මම මේ ඇහුවේ සක්මන කරනවද කියලා. දැන් ඒ හින්දා දැන් මෑණියන්ට සක්මන කරන්න හැකියාවක් නැත්තම් පරයන්කේ කෙටියෙන් කරන්න. හුඟක් වෙලා පරයන්කේ ඉන්න යන්න එපා. මොකද පරයන්කේදී සමාධිය පැත්තට බර කරනවා. අපේ හිත දන්නේම නැතුව ගිහිල්ලා සමාධියකට හේතු වෙනවා. හිත නිකන් ගැඹුරට ගිහිල්ලා මුකුත් නොදන්නා තැන් වලට ගිහිල්ලා අන්තිමට නිකාන් පස්සේ ඔන්න පැයක් විතර ගියාට පස්සේ ඔන්න එළියට එනවා. ඒක මේ මට්ටමේදී කිසිම ප්‍රයෝජනයක් නැහැ. තේින්දා මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ හිත නිකන් මතුපිට දැන් පවත් ගන්න. කියන්නේ සමාධිය එන්නෙන් නොගැඹුරු කරන්න. සැහැල්ලු කරන්න. හිත නිකන් යන්න දීලා බලන්න. දැන් මේ යන්න දුන්නාම දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් අපේ හිතේ කිසිම තණ්හාවක් නැත්තම් දැන් අපි කිව්වොත් අපේ හිතට යන්න කියලා. එයා කොහෙද යන්නේ?
යන්න තැනක්
නැහැ. ඊතර කොහෙද ඉන්නේ? කය අල්ලගෙනද ඉන්නේ?
ඉන්න තැනකොත්.
කය අල්ල.
එහෙමනම් ඉතින් පිටන්නත් බැරි වෙනවනේ.
අන්න හරි. පිටන්නත් බැරි වෙනවා. අන්න ඔතෙන් තමයි එන්න තියෙන්නේ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ දැන් මෑණියෝ එක ලස්සනටම කිව්වා. ඉතින් ඕකම තමයි බුදුරජාණන් වහන්සේත් කියන්නේ. දැන් අපේ හිතේ තණ්හාව තියෙන තාක් මේ හිත එළියට දුවනවා, එළිය සැප තියනවා කියලා හිතාගෙන. එළිය රූප බලන්න දුවනවා, එළිය සද්ද අහන්න දුවනවා, එළිය ගඳ සුවඳ බලන්න දුවනවා, එළිය රස බලන්න දුවනවා, එළිය ස්පර්ශ ලබන්න දුවනවා. එමත්නම් හිතේම එන යම් යම් සිතුවිලි වලින් ආස්වාදයක් ලබා ගැනීම සඳහා ඒවා ඔස්සේ තරන්දි තරන්දි ඉන්නවා. ඒවා ඔස්සේ කතන්දරගතවතා ඉන්නවා. එහෙමත් නැත්නම් ඇතුලේ සැප තියෙනවා කියලා හිතාගෙන කය දිහා බලාගෙන කයේ මොකක් හරි අල්ලගෙන ඒ තුල ජීවත් වෙනවා. දැන් ඔය එකක්වත් නැතිව කොහෙවත් පිහිටන් නැති ස්වභාවයක් තියෙනවා නම් ඒ කියන්නේ ඒ අවස්ථාවේ තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේදී අපේ හිතට පුළුවන්කම ලැබෙන්නේ ඔය தත්ත්වේ පාත්තන. කොහෙවත් පිහිටපු නැති සිතක් මොකක්වත් ඇසුරු නොකරන සිතක්. ලෝකයේ කිසිවක් උපාදාන නොකරන සිතක්. තමයි එහෙමනම් ඇති වෙන්නේ. ඒ නිසා ඒ తත්වයේ තමයි වඩා වඩා ප්‍රබල කරන්න, එහෙම නැත්නම් වඩා වඩා පවත්වන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උනන්දු කරවන. ඒ කියන්නේ අපිටම දැන් අපි වතුර අදිනවා. වතුර අදිනකොටත් ඔන්න හිත තියෙනවා නම් කොහෙවත් පිහිටන්න නැතුව වඩා හොඳයි. අපි සක්මනක් කරනවා. සක්මනක් කරත් දැන් පාදයේ ස්පර්ශයට හිත දාන්න උවම නැහැ. හිත වෙන කොහෙවත් ඇත්තෙත් නැහැ. පිහිටලත් නැහැ. ඊළඟට හිතමු අපේ කෑම කන. රස නොදැනෙනවා නෙමෙයි, රස දැනෙනවා. රූප නොපෙනෙනවා නෙමෙයි, රූප පේනවා, ශබ්දත් ඇහෙනවා. හැබැයි ඒ එකක්වත් ඔස්සේ හිත ගිහිල්ලා පැටලෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය తත්වය ඒ තමන්ගේ එදිනදා කටයුතු වලදිත් දැන් පවත්තන් උත්සාහන්ත වෙන්න. දැන් පරයන්ගේකට වෙලා පිහිටියා කියලා ඔය කුසලතාවය ඔය විදිහට දිනු වෙන්නේ නැහැ. පරයන්කේදී ඇත්තම ඒ බොහොම සීමා සහිත කොටුවක තමයි අපි කටයුතු කරන්නේ. නමුත් දැන් අවශ්‍ය වෙන්නේ මේ අපි දිනු කරගත්ත කුසලතාවය අපේ එදිනදා කටයුතු වල විසිරුවා හරිමින් ඒ වෙනදා කටයුතු වලදීත් මේ தත්ත්වය දැන් ගන්න පුළුවන්ද? පරයන්කේදී ගන්න පුළුවන් වෙච්ච එක මට සක්මනේදීත් ගන්න පුළුවන්ද? සක්මනේදී ගන්න පුළුවන් එක මට කෑම කනකොටත් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපිටම පොල් ගන්නකොටත් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් උයනකොටත් ගන්න පුළුවන්ද? ළමයෙක්ගේ වැඩක් කරනකොටත් ගන්න පුළුවන්ද? කාත් හරි එක කතා කරනකොටත් ගන්න පුළුවන්ද? ඇවිදිනකොටත් ගන්න පුළුවන්ද? ඉතින් මේ විදිහට බලන්න වෙනවා. ඉතින් මේ විදිහට පුදුමාකාර ප්‍රායෝගිකව මේ දහම අපි තුල පතුරුවා ගන්න නැත්නම් ඒ තුල ජීවත් වෙන්න පටන් ගන්න අවශ්‍යයි.
එහෙමත් තියෙනවා ස්වාමීන් වහන්සේ. මම තිස්සම සිහියෙන් තමයි එතන සිතුවිල්ල පේනවා.
හරි. ඒ සිතුවිල්ල පෙන්වනට පස්සේ හිතුවිල්ලට මොකද වෙන්නේ?
ඒකත් එක්ක ප්‍රතිචාර දක්වන්නේ.
එතකොට සිතුවිල්ලට මොකද වෙන්නේ?
ඒක එතනින් ඉවරයි.
ඉවරයි. ඊට පස්සේ හිතේ මොනවද තියෙන්නේ? හරි. ඉතින් එච්චර තමයි අවශ්‍ය. දැන් තව මොනවද ඕනේ?
නෑ දැන් මට ප්‍රශ්නයක් තිබුණේ දැන් මම ගොඩාක් කර සමත් පැත්තට බාර නිසා.
අන්න හරි.
ඒක මොකක් හරි වැරදීමක් සිද්ධ වෙලාද කියන්නේ.
ඔව් ඒක තමයි මේ ඒ කියන්නේ මටත් උතින් බේර ගන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෑනියෝ වාඩි වුණාට පස්සේ බලන්න හිත කොහේ හරි නිකන් ගිහිල්ලා හේත් වෙලා ඉන්නවද කියලා. මොකක් හරි ගැඹුරක ගිහිල්ලා නිකන් ඒ කියන්නේ බර වෙලා වගේ හිත නිකන් තද වෙලා වගේ දැන් අපි තන මෙහෙම දැන් අපි පුටුවක් උඩ නිකන් වාඩිලා නිකන් ඈත බලන් ඉන්නවා. එතකොට නිකන් අපි එක තැනකට අපේ අවධානය යොමු කරලා නැත්තම් අපි අර සාමාන්‍යයෙන් කියන්නේ ඔහේ ඉබාලාතේ බලන් ඉන්නවා නැත්නම් ඔහේ බලන් ඉන්නවා කියලා. එතකොට ඒ තත්ත්වයේදී ඇහැවත් හිතවත් කොහෙවත් පිහිටලා නැහනේ. මම අන්න ඒ තත්ත්වය තමයි අපි S2 වහලා තියෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් S2 වහගෙන අපි භාවනාවක් කරද්දී ඔය වට්ටමේදී ඉඳගෙන කටයුතු කරද්දී හිත දන්නේම නැතුව කොහේ හරි අස්සකට ගිහිල්ලා ආයෙත් හිර වුණොත් එහෙම ඒ කියන්නේ අපි ආයෙ සමාධියකට ගියේ. සමාධිය කියන්නේ මෙතෙන්දී ඒ කියන්නේ නිකන් අල්ලගත්ත සමාධියකට ගියේ. දැන් බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ අල්ලගත්ත සමාධිය නෙමෙයි මෙතෙන්දී. අතහැරපු සමාධිය. කිසිවක් ඇසුරු නොකරන සමාධිය. වෙනස තේරෙනව නේද? සමතේක තියෙන්නේ එහෙමයි. ඔව් සමතේක තියෙන්නේ අපි තෝරගත් අරමුණක් තියෙනවා. අරමුණ තුල හිත ගිහිලා හිර වෙනවා. දැන් ඉතින් හෙලවෙන්නවත් බෑ. දැන් මේ කතා කරන්න හැම එකක් නෙමෙයි. දැන් අරමුණක් නැහැ. හිර වෙන්න තැනක් නැහැ. පිහිටන්න තැනක් නැහැ. ඒ නිසා අන්න හිත නිශ්චල වෙලා. මේ ලොකු වෙනසක් තියෙනවා. එහෙම. ඔව්.
ඔව් එදකේ ලොකු වෙනසක් තියෙනවා.
ලොකු වෙනසක් තියෙනවා. ඔව්.
එතකොට අර පැයක් ඇතුළත වගේ අර අර රත්න මේ ගිහිලා හිර වෙනවත්
පේනවා. ඒ එතන ඉන්න එපා.
ඒක
නවත්. එතන ඉන්න එපා.
ඒක නවත්තන්න බෑනේ ස්වාමීනි.
ඒක තමයි. ඒකයි මං කිය දැන් වැඩිය වාඩි වෙන්න එපා.
ඒ කියන්නේ ප්‍රායෝගික ජීවිතේදී පවත්තන්න.
පවත්තන්න අවශ්‍ය අනිවාර්යයෙන්ම. ප්‍රායෝගික ජීවිතේදී මේක ගන්න අවශ්‍යයි දැන්. දැන් ඔතන ඉඳගත්තු කියලා නෙමෙයි මේ පරයන්කේ හිටියා කියලා නෙමෙයි දැන් හිතේ මේ 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 කෙලස් ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ ප්‍රඥාවක් දිනු වෙන්නේ මේ අනිකුත් වැඩ කටයුතු වලදී කොහොමද හිත ක්‍රියාත්මක වෙන්නේ හිතන්න කවුරු හරි එක කතා කරනවා කතා කර කර ඉඳද්දී හොන්න මාක් කර යා අව කැපෙන කතාවක් කියනවා අපේ හිත රිදෙන කතාවක් කියනවා අපිව නොසලකා හරිනවා අන්න එතකොට කොහොමද අපේ හිතේ ආයිත් මේ ද්වේෂයක් පහළ වෙන්නේ ආයිත් නිකන් පලිගන්න හිතෙන්නේ කොහොමද එකට එක කියන්න හිතෙන්නේ කොහොමද එකට එක කරන්න හිතෙන්නේ මොකද කොහොමද මෙයාට මම පස්සේ වෙලාවක පාඩමක් උගන්වන්නම්කො කියලා හිතෙන්නේ කොහමද? ඉතින් ඔක්කොම ඔය ඔක්කොම ඇතුලේ තියෙන්නේ කෙලස්. මමෙක් හැදීමක් ආයෙත් අර මමයා පැන්න ඉස්සරහට. ඕවන්න අපි තේරුම් ගන්න අවශ්‍යයි.
ඊතරදි ස්වාමීන් වහන්සේ මේ දේවල් වලදී වෙන්නේ අර අතීතනාග සාන්ත දෙක ඇදලා මම මොහොත කියන දැනදි එහෙම මේ බැනුම් ඇසීමක් එහෙම
ඒක තමයි වෙන්න තියෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේත් පෙන්වන්නේ. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් වශයෙන් බලන්න ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ දැන් ඒකෙදී බුදුරජාණන් වහන්සේ නැවත නැවත කියන්නේ ඕක තමයි. අපි මේ ඇහෙන් රූප බැලීම හරහා හිතේ අමනාපයක් පහළ වුණොත් ආයෙත් ඉක්මනටම ගන්න අර කලින් හිටිය තැනට ඒ මොකක්වත් ඇසුරු නොකරන ස්වභාවයට අනිශ්චිත ස්වභාවයට මොකක් හරි බලන්න ගිහිල්ලා හිතේ ලොකු මනාපයක් පහළ වුණොත් ඒකෙත් රැඳිලා ඉන්න එපා. ඒකෙන් සතුටු වෙමින් ඒකේ එල්බගෙන ඒකේ බැහැගෙන ඉන්න එපා. ආයි ගන්න අර අනිශ්චිත ස්වභාවයට. කණෙන් සද්ද හැද්දිත් එහෙමයි. නාසයෙන් ගඳ සුවඳ බලද්දිත් එහෙමයි. දිවෙන් රස බලද්දිත් එහෙමයි. කයෙන් ස්පර්ශයක් ලබද්දිත් එහෙමයි. හිතට සිතුවිල්ලක් ඇවිල්ලා හිත ඒකත් එක්ක පැටලීමේදිත් එහෙමයි. පුළුවන් උපන්ට ආයි එන්න මැද්දට. මොකක්වත් ඇසුරු නොකරන තත්ත්වයට එන්න. ඒකම තමයි බහුලීකృత කරන්න කියලා කියන්නේ.
අලබයි ස්වාමීන්
වහන්සේ තෙරණ. හොඳයි. ඔබන්
සිරිනමස්කාර කරනවා. ඊළඟ කෙනේ ලක්ෂ්මන් මහතාට කුප්පත් කරනවා. හොඳයි. අවසරයි. ගෞරවනීය ස්වාමීන්
වහන්සේ. ඔව්.
මගේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් මම පුළුවන් තරම් කතා කරන්නේ කියන්නේ මේ ඉදාස්සලවට මේ අරුණු උලි කොම අරුණු උලි දුරස්තව ඒ කියන්නේ අර සදන් ටිකටස්ල ස්වාමීන් වහන්සේ කියවනේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍ර වගේ එවගේ අරුමුණක් ආපු ගමන් පුළුවන් තරම් උපේක්ඛාව වගේ තත්යකට මම ගන්න හදන්නේ. හැබැයි වැඩි වෙලා ඉන්න බෑ. එතකොට මේ බක්ලාවට ඒක සද්දයක් ඊට පස්සේ පවරි බුද්ධක් ආවත් අර සද්ද එතනම නැවතිලා රූපෙට යනවා. සමුදයක් හැබැයිකම සමුදයක් තියෙන වය පේන්නේ නැහැ.
හරි.
හැබැයි මොකකටත් අල්ලන්නේ නැතුව ඉන්නවා. ටිකක් කළා ඉන්න පුළුවන්. හැබැයි අර විදිහට මේ ඇතිවීම නැතිවීම දැන් සම්බලසි ඉස්සර කිව්වනේ මේ හැබැයිකම පංච උපාදාන ස්කන්ධේ විසානේ මේ අපේ අරමුණු ඇතිවීම නැතිවීම තියෙන්නේ. ඒකක්කම් කරන්න පුළුවන්. හැබැයි අර උපේක්ෂා තත්ත්වය වැඩි කල් තියන්නේ නැහැ. එතන මොකරි උපදේශ දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
ඔව්. ඒ කියන්නේ ඕක මහත්තයා, ඒ කියන්නේ අපිට හිතලා ගන්නත් බැහැ. ඕක පුහුණුව හරහාම එන්න ඕනේ. අපි තව තව දියුණු කරන්න අපේ හිතේ ත්‍රිලක්ෂණේ වැඩෙන්න තමයි හිතේ ඒ දැන් නිදහස්. දැන් මෙහෙම මං කියන්නම්කෝ. අපි හිතමු ගුවන් යානාවක් ධාවන පතේක සෑහෙන්න ධාවනේ උනාට පස්සේනේ පොළොවෙන් ඉහළට ගන්න පුළුවන්. ඒ සෑහෙන දුරක් අපි හිතමු කිලෝමීටර් ගාණක් විතර ඔන්න අපි හිතමු යා අතිශය ප්‍රබල වේගයකින් ධාවනේ වෙනවා. ධාවනේ වෙලා ඒ අවශ්‍ය ප්‍රවේගය ගත්තට පස්සේ තමයි ඔන්න පොළොවෙන් ඉහළට ඔසවන්නේ. හිතන්න මොකක් හරි ගුවන් යානාවක් ඒ අපි හිතමු ඔන්න කිලෝමීටරයක් ගිහිල්ලා ඒ ඔසවන්න තිබුණේ. හැබැයි යා මීටර් 500න් දැම්ම උඩට. මොකද වෙන්නේ? උඩට ගන්න බැරි වෙනවා. ගත්තත් ආයි කඩන් වැටෙනවා නේද?
එහෙමයි.
මොකද ඒ අවශ්‍ය කරන ප්‍රවේගය ඒ ලැබිලා නැහැ. යන්නේ වගේ තමයි අපිත් අර මේ ඒ උඩට ඒම කියන එක නැත්නම් ඒ පොළව අතහැරීම කියන එක නොපිහිටීම කියන එක ලබා ගන්න නම් අපි තුල ප්‍රඥාවෙන් ලැබිච්ච ලොකු කුළු ගැන්වීමක් අවශ්‍යයි. ප්‍රඥාව හොඳට වඩලා එතනින් තමයි ගන්න ගැම්ම. දුවලා ඇවිල්ලා නිකන් අර උඩ පයින්නවා වගේ, නැත්තම් දුවලා ඇවිල්ලා රිටි පයින්නවා වගේ, ඒ දුවලා එන මේ ගැම්ම තමයි අපි ප්‍රඥාවෙන් දිනු කරගෙන ගන්න. එතනින් තමයි අපි මේ අපි වේදනානුපස්සනාව වඩලා, කායනුපස්සනාවක නැත්තම් ධාතු මනසිකාරයක වඩලා, චිත්තානුපස්සනාවක් කරලා, මේ හැම එකක් කරාම මේ ප්‍රඥාව තමයි දිනු කරගෙන එන්නේ. ඒකේ සෑහෙන වර්ධනය වෙච්ච මට්ටමකදී තමයි අතහැරෙන්නේ. අතහැරියටත් පස්සේ ඒ මට්ටම තුල වැඩි වෙලාවක් ඉන්න පුළුවන්කම ලැබෙන්නේ අපි අර දිනු කරගත්ත තරමට තමයි. අපි පොඩි දුරක් නම් තාම දිව්වේ ලොකු ප්‍රවේගයක් අපිට ලැබිලා නැහැ. ඒ හින්දා අපි උඩ පැන්නට වැඩි උඩ යන්නේ නැහැ. එහෙම ගේමු ඉක්මනට බිමට වැටෙනවා. හැබැයි සෑහෙන දුරක් දුවලා ලොකු ප්‍රවේගයක් ඇති කරගෙන ඊට පස්සේ යන්න උඩ පැන්න නම් උන්න සෑහෙන වෙලාවක් උඩ හිටිනවා. ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඒ නිසා කලබල වෙන්න එපා. ඒ කියන්නේ ඔය අපි එකපාරටම දැන් අර වෙලා තියෙන්නේ අපි දැන් එක එක අය එක එක මට්ටම් වල ඉඳගෙන කතා කරන්නේ. එතකොට ඒ ටිකක් කාලයක් භවනාව දියුණු කරපු කෙනෙක් ඉන්න මට්ටම එකපාරටම ඒ මට්ටමට දියුණු නොවෙච්ච කෙනෙකුට ගන්න බෑ. ඉතින් අපි ඒක ප්‍රායෝගිකව තේරුම් ගන්න අවශ්‍යයි. තමන් තව තව ඒක දියුණු කරගෙන යන්නයි තියෙන්නේ. මේක තනිකර පුහුණුවක් මතයි කරන්න තියෙන්නේ. ඒ නිසා දිගට භවනාවේ යෙදෙන්න එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඔය කුසලතාවයන් පොඩ අපි තුල දියුණු වෙගෙන එනවා.
ස්වාමීන් වහන්සේ මගේ දෙවන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අවසරයි. දෙවන ප්‍රශ්නේ අන්න මේ මම ආනාපාන සතිය තමයි වැඩිම පරියන්කේ දියුණු කරන්නේ. ඉතින් මම අර දාශ ආකාරයට අඩු කරකින් කය සංසුන් වෙනකොට අනිවාර්යයෙන්ම පිටි සුඛය එනවා.
හරි.
හැබැයි මම මේ දැන් සති දෙකකට විතර ඉස්සර මේ නිසරණවනි රාස්පින්ද උඩමලි වෙන සාකච්ඡාවෙත් මම ආගෙන කියනවා මේව විදර්ශනා උපකලේශ කියලා. උපාස පිටි සුඛ පසදී ඔක්කොම විදර්ශනා උපකලේශ කියලා. එතකොට සම්මස කොයි අවස්ථාවේද මේක විදර්ශනා උපකලේශ වෙන්නේ? නැත්නම් මේක මට මෙච්චර කල් තේරෙන්නේ මේක නිකන් මම අනාත්ම ධර්මයක්. මම මේ කය සංසුන් වෙනකොට මනස සංසුන් වෙනකොට මේ ඉබේම ප්‍රීති සුඛ පහළ වෙනවා.
ඔව්.
කොහොමද එතකොට?
ඔව් උපක්ලේශ උපක්ලේශයක් වෙන්නේ මං ඒව අල්ලගත්තොත්.
මගේ කියලා කියාගත්තොත්.
ඔව් මගේ කියලා කියාගත්තොත් මං ඒකෙන් මාන්නයක් හදාගත්තොත් ඒකට ඇලුනොත් මම ඒක ඉල්ලගෙන නම් ඊළඟට භවනා කරන්නේ අන්න එතෙන් තමයි උපක්ලේශය බවට පත් වෙන. දැන් ඔතන උපක්ලේශ 10ක් විස්තර කරනවානේ. විපස්සනා උපක්ලේශ. ඒකෙන් 10 වෙනි එකට තමයි ඔය කියන්නේ මොකක්ද ඒක නිකාන්තිය කියලා කියන්නේ. නිකාන්තිය කියලා කියන්නේ ඒ මොකක් හරි අපි ආලෝකයක් පහළනම ඒකට නිකාන්තියක් ඇති කර ගන්නවා. ඒකට ඇල්මක් ඇති කර ගන්නවා. ඒකට ඒකෙන් මමෙක් හදා ගන්නවා. මට තමයි මේක තියෙන්නේ. අනිත් එක්කෙනාට නෑ කියලා මම ඒකේ මාන්නයක් ඇති කර ගන්නවා. අන්න ඒ හරහා තමයි මේව උපක්ලේශ බවට පත් වෙන්නේ. මේ එකක් ගැනවත් අර මහත්තයා කිව්වා වගේ මේකයින නිකන් හේතුඵල ධාවක් නිසා ආපු එකක්. ඒක මගේ එකක් නෙමෙයි. එයා ඉතින් ආව විදිහට මෙයා යාවි කියලා අපි බොහොම මධ්‍යස්ථව නම් කටයුතු කරන්න එතෙන්දී උපක්ලේශ වෙන්නේ
නැහැ.
ඒක මම හිතන්නේ සූත්‍ර පිටකේ මට එහෙම තැනනම් හරියටම දැන් මතක නැහැ. ඒ කියන්නේ ඔක බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. ඒ කියන්නේ උපක්ලේශ 10ක් විස්තර කරන එක තැන හරියටම මට මෙන්න මෙතනයි කියලා කියන්න මතක නැහැ. සමහරවිට විසුද්ධි මාර්ගයේ වගේ වෙන්නත් පුළුවන්.
එමයි සමහරවිට
බොහොම පිට කරවන් සන්නයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ දැන් අපි අර දැන් සාමාන්‍ය කායානුපස්සනාව ඉඳලා දිගටම සතිපට්ඨානේ වඩ아가ගෙන එනකොට අපි එක එක තැන සතිය පිහිටුවානේ පුරුදු වෙලාවේ.
හරි.
එහෙම ඇවිල්ලා දැන් අපි අනිශ්චිත ස්වභාවයේදී ඇත්තටම මේ පිහිටවීම කියන එක අතහැරලා.
හරි.
අතහැරලා ගාලාදී බැලුවා. එතකොට ඒ කියන්නේ සත්‍ය මොකද උපාදාන වෙන්නේ? ඔහේ සිත ඒ මොහොතේ තමදේම දැනුවත්ව ඉන්නවා.
හරි.
එතකොට නමුත් මම දැන් පරිවංග දෙයකදී ඇස් වහගෙන මම සාමාන්‍ය පරිවංග කරන්නේ ඇස් අරගෙන නමුත් ඇස් වහගෙන පරිවංග කරනකොට මම ආයි සත්‍යමත් බව බැලුවා මේ අනිශ්චිත ස්වභාවයේ පිහිටලා. එතකොට අනිශ්චිත ස්වභාවයේ සතිමත් බව පිළිපෙවෙයින් පස්සේ එතකොට මම තවත් මම කලින් අත්දකපු නැති ස්වභාවයක් අත්දැක්කා. දැන් මේ ස්වභාවයේදී තර නිකන් මේක මට එකයි සමාධියක්ද ඒක උපක්ෂේපයක්ද කියන එක දැන් පොඩ්ඩක් ගැටලු සාගතුන්සයි අහන්නේ. එතකොට මේ ස්වභාවයේදී ඒක නිකන් අර එකපාරට ඊටත් වඩා ගැඹුරකට වගේ ගිහිල්ලා ඒක නිකන් සමාධි ස්වභාවයක් වගේ ස්වභාවයක ඉන්නවා. නමුත් ශබ්දත් හොඳට ඇහෙනවා. හැමදේම හොඳට පැහැදිලි. සිත කොහෙවත් ඇලිලත් නැහැ. ඒ වගේ ස්වභාවයක ඉන්නවා. නමුත් ඒ ස්වභාවයේදී දැන් අපිට අර යම්කිසි දෙයක් දැනුවත්ව ප්‍රඥාවක් එකනේ විමසීමත් කියන්නේ අර හිතන බලලා කරන්න පුළුවන් ස්වභාවයක් විකටම තියෙනවනේ.
ඔව්.
එතකොට ඒකත් ඒ වෙලෙදි නැති වෙලා යනවා.
හරි.
එතකොට ඊළඟ අවබෝධය තමයි එතකොට ඒක බොහොම හොඳ බව තේරෙනවා ඒ ස්වභාවය. නමුත් ඒ ස්වභාවය දැන් අපේ එදිනදා ජීවිතයේදී පුරුදු කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම හුදකලා විය යුතුයි. මේ රස්සාව කරන ගමන් ඊවල වල ඒ ස්වභාවය පවත්වන්න බෑ වගේ ගතියක් දැනෙනවා. ඒක මොකක්ද ස්වාමීන් වහන්සේ ස්වභාවය කියන එක තමයි පැහැදිලි කරගන්න ඕන. මම ඒක දෙපාරක්ම අත්දැක්කම ඊට පස්සේ ආයි කරන්න ගියේ නැහැ. ඔබ වහන්සේගෙන් අහලා බලලම මේ ස්වභාවය තවදුරටත් බහුලීකృత කළ යුතු දෙයක්ද කියන එක ගැන කරන්න තමයි හිතුවේ. මොකද මේ ස්වභාවයෙන් නැගිට්ටට පස්සෙත් මේ ස්වභාවය සෑහෙන වෙලාවක්
පවතිනවා. එතන දැන් අනිශ්චිත ස්වභාවයක් කියන එකේදී දැන් හිත කොහෙවත් ඇලෙන්නේ නැතුව ඉන්න මට්ටමකදී අපි ආයෙත් එතන ඉඳගෙන මොකක් හරි කරන්න යනවා කියන්නේ නැවතත් සංස්කාරයක් තමයි එළියට ගන්න. නැවතත් සංස්කරණයක් තමයි අපි කරන්නේ. නැවතත් අපි චේතනාපූර්වක යමක් කිරීමක් තමයි තියෙන්නේ. ඒක අපේ අනිශ්චිත භාවයක් දියුණු කරන්න නම් ඒ චේතනා පහළ කිරීම තමයි නතර වෙන්න තියෙන්නේ. මොකක් හෝ කිරීමක් සංස්කරණයක් කියන එක එහෙමනම් නතර වෙන්න ඕනේ. එතකොට තමයි විසංඛාරගත ස්වභාවයකට ඔන්න හිතපත් වෙනවා කියලා කියන්නේ. කිසිවක් ඒ දැන් රූපයක් දැක්කට ඒකෙන් සංස්කරණයක් කරන්නේ නැහැ. සද්දයක් ඇහුණට ඒකෙන් සංස්කරණයක් කරන්නේ නැහැ. ගඳක් සුවඳක් දැනුණට ඒකෙන් සංස්කරණයක් කරන්නේ නැහැ. රසක් දැනුණට ඒකෙන් සංස්කරණයක් කරන්නේ නැහැ. ස්පර්ශයක් දැනුණට ඒකෙන් සංස්කරණයක් කරන්නේ නැහැ. හිතේ සිතුවිල්ලක් පහළ වෙනවත් උනත් ඒකිනුත් සංස්කරණයක් කරන්නේ නැහැ. ඒ වෙනනම් දැන් අපිටම දැන් බඳු ජීව මහත්තයා අනිශ්චිතව ඉඳද්දී හිතර සිතුවිල්ලක් එනවා. මේක මම මෙහෙම කළ යුතුයි තව මොකක් හරි කියලා. ඒකත් සංස්කරණය නොකරොත් මොකද වෙන්නේ? ඒ ආපු සිතේල අතහැරෙනවා. ආයෙත් අර අනිශ්චිත භාවය තුළම තමයි පිහිටන්නේ. එතකොට අනිශ්චිත භාවය තුළ පිහිටනවා කියන්නේම මොකක්වත් තුළ නොපිහිටනවා කියන එකම තමයි. එතකොට මොකක්වත් තුළ නොපිහිටීම කියන තැනදී අපිට මුකුත් කරන්න බෑ. චේතනාපූර්වක මුකුත් කරන්න බෑ. චේතනාපූර්වක අපි මොනවා හරි කරනවා කියලා කියන්නේම අපි ආයෙත් විතර සංස්කරණයක් තමයි වෙන්නේ. විසංඛාර తත්වය ආයෙත් අපි සංස්කාර తත්වයකට පත් කරගන්නවා. තවත් පැත්තකින් මේක විස්තර කරගන්න පුළුවන් අතම්මේතාවේ පැත්තෙන්. දැන් අපි අතම්මේතාවේ කියන එක හැම තැනටම ඔය විශේෂයෙන්ම ගැඹුරු විපස්සනාවකට යොදන්න කියලා භාගතුන් වහන්සේ පෙන්නනවා. අපි සමාධියක් බවට පත් වෙනවා කියන්නේ අපි තම්මේතාවයත් තමයි එතන තියෙන්නේ. අපි ප්‍රථම ධානයේටපත් වෙනවා කියන්නේ දුන් ප්‍රථම ධාන ලාභියෙක් වෙලා. එතන තියෙන තම්මේතාවයක්. දැන් මෙතන අපි කතා කරන්නේ ඒකේ අවිනිත් පැත්ත, ඒකේ විරුද්ධ පැත්ත. මෙතෙන්දි කතා කරන්නේ අතම්මේතාවයක්. කිසිවක් බවටපත් නොවීම. කිසිවෙක් බවටපත් නොවීම. ඒතර අපිට එහෙමනම් ගැඹුරු විපස්සනාවකදී කිසිවක් බවටපත් වෙන්නත් බෑ, කිසිවෙක් බවටපත් වෙන්නත් බෑ.
එතනදී ඇත්තටම විමසිලිමත් වෙන්නේ දැන් සතිය සතිමත් බව. මොකද කලින් අපි දැන් ওই තත්ත්වයට ආවට පස්සේ සතිය අත්හැරලමනේ තිබුණේ. කියන්නේ වැඩිපුර එහෙම
නෑ. මෙහෙමයි.
එනක පිටින්නේ නෑ.
ඔව් ඒක හරි. ඒ වුණාට සතිය නැත්තේත් නැහනේ.
ඔව් සතිය නැත්තේත් නෑ. සතිය තියෙනවා. ඒක ඒ කියන්නේ මෙතනදී මම කලේ විශේෂයෙන්ම අනිශ්චිත ස්වභාවය පවතිනවාද කියන එක ගැන සතිමත් වීමක් විතරයි කලේ.
ඔව් හැබැයි එතෙන්දී මම එක් හැදෙනවා.
ඔව් ඒ කියන්නේ ඒක සතිමත් බව පවත්වන නිසා මම කැදෙනවා.
හැදෙනවා. ඒ කියන්නේ දැන් සතිය තුළ නිකන් බොහොම අනිශ්චිත භාවයකින් નિરાයාස සතියක්නේ සාමාන්‍යයෙන් අනිශ්චිත භාවයක තියෙන්නේ. ඒක ඇවිල්ලා අපි පවත්වන සංස්කරණයක් සහිතව මේ දැන් අපි හිතමු අපි සක්මනක් කරනවා. මුල් කාලේ ගැන අපි කතා කළොත් මුල් කාලේ අපි සක්මනක් කරද්දී හිත අතීතයෙන් අනාගතයෙන් නිදහස් කර ගැනීම පිණිස අපි මේ වර්තමාන මොහොතේ සක්මනේ අත්දැකීම මෙයාට නැංගුරමක් කරලා දෙනවා. තේරෙනව නේද? ඔව්. එතකොට වර්තමාන මොහොතේ ක්‍රියාව අපි මෙයාට හිතට අල්ලලා දුන්නා. සතිමත් තුනක්. ඒක අපිට කරන දෙයක්. චේතනාපූර්වකව අපි වර්තමාන මොහොතේ හිත ඇවිල්ලා ගිහිල්ලා ඔබලා තියෙන්නේ. හැබැයි දැන් එහෙම එකක් නැහැ. දැන් කොහෙවත් එහෙම උවමනාවෙන් සතියක් තියෙනවා කියලා එකක්. උවමනාවෙන් සතිමත් විය යුතුයි කියලා එකක්. ඔය බන්දු ජීව මහත්තයා කතා කරන මට්ටමේදී තියෙන්න බෑ. ඒක නිකන් හුදෙක් දැනුවත් බවක්, බොහොම નિરાයාස සතියක් එතන තියෙන්නේ. එතකොට ඒ નિરાයාස සතියේ ඉන්න හිත අපි ආයි කියනවා දැන් ඔයා ඔය ගැන සතිමත් වෙන්න කියලා. අන්න අපි ආයෙ අර පරණ தත්තට යන්නේ.
මම එක්ක දාගෙන තියෙනවා
සංස්කරණයක් කරලා තියෙනවා.
ඊළඟ ධර්ම ගැටළු කුලසිරි මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගරුතර ස්වාමීන් වහන්සේ අප ගියන් වශයෙන් භාවනා යෝගීව සිටියත් එයින් පසු නැවතත් කාමභෝගී ජීවිතයට යොමු වෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ කියන පරිදි උදේසිත රැවණ තුළු කමුරණ එක තමයි කරන්නේ. එම නිසා ගියන් වශයෙන් ඔබ යෝගාවචරයන් වශයෙන් හැඳින්විය හැකිද? යෝගාවචරයකු වීමට නම් ආරණ්‍යගතවා, උක්කමුල්ලගතවා, ශුඤ්ඤාරගතවා යන භාවනා යෝගී ක්‍රමයකට යොමු විය යුතු නේද? එසේම ගියන් වශයෙන් අප පංච නීවරණ වලින් මිදී ධ්‍යානංග උපදවා ප්‍රථම ධ්‍යානෙ, ද්විතීය ධ්‍යානෙ, තෘතීය සහ චතුර්ථ ධ්‍යානෙ යන්ට පිවිසීමෙන් තොරව සෝතාපන්න විය හැකිද? අප ගියන් වශයෙන් ඔබ වහන්සේ කිව්ව පරිදි චිත්ත ගුණෝපතියන් විය හැකිද?
මොකක්ද අන්තිම ප්‍රශ්නේ? අන්තිම ප්‍රශ්නේ මොකද්ද මහත්තයාගේ?
ගියන් වශයෙන් ඔබ වහන්සේ කියු පරිදි චිත්ත ගුරුපතියන් විය හැකිද? අප සමදෙනාටම අනුකම්පාවෙන් මේ පහදා දෙන්න ඔබ වහන්සේ තුපු සමටම තෙරුවන් සරණයි.
හොඳයි. ඉතින් මහත්තයාගේ අන්තිම ප්‍රශ්නයෙන් උත්තරේ ගන්න පටන් ගත්තොත් චිත්ත ගෘහපතියා කියන්නේ ගිහියෙක්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ට ආදර්ශයක් විදිහට ගන්න කියන්නේ චිත්ත ගෘහපතිතුමාවම තමයි. චිත්ත ගෘහපතිතුමා කියන්නේ ගිහියෙක්. ඒ වගේමයි එතුමා අනාගාමී ආර්යයන් වහන්සේ නමක්. එතීමනම් ගිහියන් වශයෙන් අනාගාමී වෙන්න පුළුවන් කියන එක මහත්යාගේ අන්තිම ප්‍රකාශයේ තියෙනවා. ඊට පස්සේ ඊළඟ කලින් අහපු ප්‍රශ්න වලට ආවොත් දැන් අපිට ඉතින් එක පාඩම ඔය ඔක්කොම කරන්න බෑ. අපි එක පාඩම අනාගාමී වෙන්න ඕනේ කියන මට්ටමින් පටන් ගන්නවට වඩා මට පුළුවන් ද සීලයක් ආරක්ෂා කරගන්න. ගිහියෙක් වශයෙන් සීල් රැකෙන්න පුළුවන්. සත්තු නොමර ඉන්න පුළුවන්. හොරකම් නොකර ඉන්න පුළුවන්. කාමීත්‍යාචාරයේ නොයේදී ඉන්න පුළුවන්. බොරු නොකිය ඉන්න පුළුවන්. මත්පැන් පානේ නොකර ඉන්න පුළුවන්. ඔන්න ඔය වගේ අපිට පුළුවන් තැනකින් පටන් ගන්නයි තියෙන්නේ. එතකොට අන්න අපි සම්මා දිට්ඨියකට පිවිසෙනවා. අපි කරන්න පුළුවන් තැනකටපත් වෙනවා. අපි සත්පුරුෂයෙක් බවටපත් වෙනවා. ඉතින් එතනට මීට පෙළඹෙනකොට නැත්නම් ඉළඹෙනකොට ඊටසේ හිතේ එක්තරා අන්දමකින් සංවේදී බව වැඩි වෙනවා. හිත තුල කුසල පක්ෂයේ වර්ධනය වෙනවා. ඒ කියන්නේ කර්මය පැත්තෙන් ගත්තොත් කුසල කර්මය ශක්තිමත් වෙනවා. ඊටසේ තව තව ඔන්න ඉස්සරහට යවෙනවා. දැන් එකපාරටම අපි මඩවලේ ඉඳගෙන දැන් එකපාරට අපි කොහොමද ගිහියෝ විදිහට මෙහෙම වෙන්නේ කියලා අහනවට වඩා අපි මේ පොඩ පොඩ එහෙනම් මඩෙන් එළියට එන්න අවශ්‍යයි. එළියට එනකොට පියවරෙන් පියවර උඩට යනකොට තමයි අන්න ඔළුව උඩට දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට ඔන්න පන්සල් රකින්න පටන් ගන්නවා. එතකොට ඔන්න හිතේ තව තව කෙලස් තියෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. දැන් එහෙමනම් භාවනාවකුත් කරන්න ඕනේ නේද කියලා හිතෙනවා. ඊපස්සේ ඔන්න පොඩ්ඩක් ඉතින් මෛත්‍රියක් කරනවා. ඔන්න පොඩ්ඩක් බුද්ධානුස්සතියක් වඩනවා. එහෙම නැත්නම් ඔන්න දැන් ආනාපාන සතියකුත් වඩනවා. ඔන්න දැන් සිහිය පිහිටවන්න උත්සාහවන්ත වෙනවා. හිතේ ඉතින් ක්‍රමානුකූලව යන්න පුළුවන්. අනිත් පැත්තෙන් තවත් කෙනෙකුට පුළුවන් නෑ මං කොහොම හරි කරනවා පටන් ගන්නවා කෙලින්ම සතියෙන්ම. සතිය දිනු වෙනකොටත් බුදුරජාණන් වහන්සේ කියනවා සති සම්පජඤ්ඤ සූත්‍රයේදී සතිය දිනු වෙන්නත් ඒ හරහා ලැජ්ජා බය දිනු වෙනවා. ලැජ්ජා බය වැඩෙනවා. ලැජ්ජා බය වැඩෙන්න වැඩෙන්න ත්‍රිවිධ සුචරිතයක් වැඩෙන්න ගන්නවා. සීලයට ආයි අපි පැමිණෙන්නේ. ත්‍රිවිධ සුචරිතේ වැඩෙන්න වැඩෙන්න අපේ හිතේ ප්‍රමෝදයක් පහළ වෙනවා, සැපයක් පහළ වෙනවා, ඒ හරහා වුණ හිතේ සමාධියක් දිනු වෙනවා, ඒකාග්‍රතාවයක් දිනු වෙනවා. ඒකාග්‍රතාවයේ ප්‍රයෝගී කරගෙන එහෙනම් අපිට පුළුවන් මේ ප්‍රඥාවක් දිනු කරගන්න. ඉතින් එතකොට විපස්සනාවක් දාගන්න පුළුවන්, දිනු කරගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ගිහි වෙනගෙන කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මහත්යාව ඊළඟ ප්‍රශ්නයක් තමයි අනිවාර්යෙන් ධ්‍යාන වැඩි යුතුද කියලා. එහෙම එකක් කියලා නැහැ. ඒ කියන්නේ ධ්‍යාන අත්‍යවශ්‍යයි කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ප්‍රඥාව පැත්තෙන් පෙන්නනවා. ඒ කියන්නේ ගිහි පින්වතුන්ටත් ප්‍රඥාව වඩන්න කියන එක දියුණු කරන්න කියන එක මතක් කරනවා. උදයබ්බේ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති කියන මට්ටම තමයි විස්තර කරන්නේ. ගිහි පින්වතුන් පවා මේ භාගතුන් වහන්සේව අනුගමනය කරන ශ්‍රද්ධාවන්ත ගිහි පින්වතුන් පවා ඒ උදයබ්බේ ඥානයේ මට්ටමටවත් හිත දියුණු කරන්න කියන එක බුදුරජාණන් වහන්සේ මත්නවතනවත මතක් කරලා තියෙනවා. සේක සූත්‍රයේදී මතක් කරලා තියෙනවා. ඒ වගේම මේ වග්ගපජ්ජ සූත්‍රයේදී මතක් කරලා තියෙනවා. දැන් වග්ගපජ්ජ සූත්‍රය ගත්තොත් හොඳ ගිහි ප්‍රතිපදාවක් ඉදිරිපත් කරන සූත්‍රයක්. ඒකෙත් ගිහියන්ගේ පැවැත්විය යුතු ප්‍රඥා මට්ටම වශයෙන් පෙන්වන්නේ උද්‍යව්‍ය ඥානයේ මට්ටමක්. ඒ කියන්නේ ප්‍රඥා මට්ටමක්. ඒ නිසා මෙතෙන්දී අපේ මේ සියලු දේවල් කරන්න අනිවාර්යම මහනවිය යුතුමයි කියලා කියනවා නම් එතකොට අපි අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ සිව්වණක් පිරිස කියන එක අපි අහෝසි කිරීමක් කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නපු සිව්වණක් පිරිසේ හිටියා මේ ගිහි පින්වතුන් පිරිසක්. එතන හිටියා ගිහි උපාසක උපාසිකාවන් පිරිසක්. එතන හිටියා මාර්ගඵලලාභී පිරිසක්. අපි ඒක අහෝසි කිරීමක් වෙනවා. මේවා කරන්න බැහැය ගිහිව ඉඳගෙන කියලා අපි කවුරු හරි කියනවා. ඒ නිසා අපි මතක් කරගන්න තියෙන්නේ ධර්ම මාර්ගයේ විවෘතයි ගිහි උනත් පැවිදි උනත්.
ඔබ වහන්සේට කෙරුවන්
සරණයි තමයි. හොඳයි.
ඊළඟ ධර්මපණයේ ප්‍රභාත ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රභාගම ඔබගේ පණේ ඉදිරිපත් කරන්න.
තෙරුවන් ස්වාමීන් වහන්ස.
ඔව්.
ගෙසතියේ ඔබ වහන්සේගේ උපදේශිත භාවනා කරා කයත් එක්ක තමයි කටයුතු කරේ ස්වාමීන් වහන්ස. අරයන්කේ ගොඩක් හිතේ නැහැ. අර අධික තීන මිත්‍ර ගතිය අර මත් ගතිය දුරු වුණා ස්වාමීන් වහන්ස.
ඔව්.
එක හුඟක් හොඳක් කියලා මට තේරෙන පොඩි මත් ගතිය හැම වෙලාවෙම හිතගෙන යන ගතියක් තිබුණා.
හරි. ඒක තව තව ඉතින් දියුණු කරන්න.
ගතිය මගේ නම් තවත් එකටම කරන්න ස්වාමීන් වහන්සේ පරයන්කේ ඉන්නේ
නැතුව. ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ තින්නේ පරයන්කේ ඉඳීම නෙමෙයි වැදගත් වෙන්නේ සිහිය පිහිටුවීම කියන එක. අපි දැන් ඇවිදගෙන සිහිය පිහිටුවුවත් එකයි හිටගෙන ඉඳද්දි සිහිය පිහිටුවුවත් එකයි ඉඳගෙන ඉඳද්දි සිහිය පිහිටුවුවත් එකයි. අපි පිහිටවන්නේ සතියනේ. ඒතකොට සතියේ තියුණු වීමක් ඉඳගෙන ඉඳද්දි කරන්න පුළුවන්. හැබැයි තේ ඒක සක්මනේකදීත් කරන්න පුළුවන්. නමුත් අපි සත්‍යය දියුණු කරන්න කියලා ඉඳගන්න ඉවරලා ඉඳගත්තට පස්සේ නිින්ද යනවා නම් එතකොට ඉතින් වැඩේ වෙලා නැහැ.
අයි තමයි. ඒ කියන්නේ කයත් එක්ක ඉන්නකොට ඒ කියන්නේ ඇක්ටිව් වෙනකොට ඇඟ හරියට.
අනහරි. එහෙම ගතියක්
තියන්නේ නැහැ. නිකන් අතපය සෙලවෙන්නේ ඒ ඉරියව්වට මේව කරනකොට හුඟක්
හොඳයි
වෙලාවට පොඩි
ක්‍රියාශීලී ගතියක් නැති වෙන්නේ නේද?
එහෙමයි
සම. ඒ කියන්නේ කායික ක්‍රියාකාරීත්වය තුළ අපි සිහිය රඳවනවා. එතකොට මේ කායික ක්‍රියාකාරීත්වය කියන්නේ නිකන් නතර වෙච්ච එකක් නෙමෙයි. නිකන් යහුසුළු බවක්, ක්‍රියාත්මක බවක්. දැන් එතකොට ඒ ක්‍රියාත්මක බව තුළ අපේ හිතත් හොඳට ශක්තිමත් වෙලා එනවා. එහෙම නැත්නම් කාර්යශූර වෙලා එනවා. ක්‍රියාශීලී වෙලා එනවා. ඉතින් ඒක අවශ්‍යයි. ඒ කියන්නේ දැන් මෙතෙන්දී භාවනාව කියලා කියන්නේ නිකන් ඔතෑනි ගතියක්, ඔහේ නිදිබර ගතියක්, හිත සැඟවීමක් නෙමෙයි. ඒක අනිත් පැත්ත. හිත බොහොම කාර්යශූරව ක්‍රියාශීලීව කටයුතු කිරීමක් තියෙනවා.
එන ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕන මම අර ධර්ම කාරණා මෙනෙහි කරනවා. ඒක එතකොටද මෙහෙම උනේ කියන්නේ එක
වෙන්න පුළුවන්.
ඒ කියන්නේ ප්‍රතිපදාවක ඉන්න කෙනෙක්.
ඔව් වෙන්න පුළුවන්. මොකද ඒ කියන්නේ දැන් අපේ හිත ඔතෑණි වෙන්නේ, නිදිබර වෙන්නේ, කම්මැලි වෙන්නේ. හිතට වැඩක් නැති වුණාමනේ. එතෙන්දී අපි ධම්මවිචේ පැත්තක් ඉස්සරහට ගන්න වෙනවා. ධම්ම කියන්නේ හිත පොඩ්ඩක් කාර්යශූර වෙන වැඩක් යට අල්ල දෙන්න වෙනවා. එතකොට ඔන්න අපි මෙනෙහි කිරීමක් කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි ධර්ම මානසිකාරයක් කරන්න පටන් ගන්නවා. හිත කැමැති සමත අරමුණක හිත පිහිටවන්න පටන් ගන්නවා. ඉතින් විවිධ උපක්‍රම තියෙනවා. ඉතින් එතකොට ඒ විදිහට හිත නැවතත් අර තීන මිද්දෙන් මුදව ගත්තට පස්සේ හැබැයි මේ වැඩේ නවත්තන්නත් ඕනේ. ඒක දිගට දිගට කරලා හරියන්නේ නැහැ. දැන් හිත ආයි ගොඩ ගත්තා. දැන් ආයෝන්න මැදිස්ත වුණා. දැන් අන්න ඒ විතර්කය සමනය කරනවා. ඒ විතර්කය අත්හැරලා දානවා. මෙනෙහි කිරීම නතර කරනවා. ආයි දැන් හිත මේ මැදිස්තව තියාගෙන ඉදිරි වැඩ ටික කරගෙන යනවා.
එමසන්නස් පහදී තව කාරණයක් තියෙනවා ධර්ම කාරණයක්. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන තැනදී සංඥාව ඇතුව සංස්කාරයම කියන්නේ මේ කුසල් සිතුවිල්ලක් අකුසල් සිතුවිල්ලක් කියලා එහෙම තමයි හිතෙන්නේ.
හරි.
මේක දරුවා කරපු දෙයක් එහෙම හිතෙන්නේ නැතුව මේක දරුවා නිසා කියලා හිතෙන්නේ නැතුව මේක ද්වේෂයක් මේක මෛත්‍රී අලෝභ දෝෂ මෝහ හරි ලෝභ ද්වේෂ මෝහ හරි තමයි කියලා හිතෙන්නේ. ඒක ගැනත් පොඩි
ඒක වැරද්දක් නැහැ. ඒක වැරද්දක් නැහැ. ඒක දැන් දරුවා කියන එක අපි තාම සම්මුති මට්ටමක ඉඳලා කතා කරන එකක්. ඒක ඒවා ටිකක් මග හැරෙනවා අපි පාව පාව ගැඹුරට යනකොට. ඒවා ටිකක් හැලෙන්න ගන්නවා. අපි දීපු සම්මුති අරමුණු ලෝකයේ තියෙන නම්ගම් ලේබල් ඒවා ටික හැලෙන්න ගන්නවා. ඒ වෙනුවට අර බොහොම දැන් ඔය කිව්වා වගේ මේක කුසල් සිතක් නැත්නම් මේක දේශ සහගත සිතක් මේක මෛත්‍රී සහගත සිතක් කියලා ඒකේ අර යථා ස්වභාවයෙන් ඒක තේරෙන්න ගන්නවා. ඒක කිසි වැරද්දක් නැහැ.
පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේටත් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි.
හොඳයි.
ඊළඟ පැනේ මදුෂ්කාට ඉදිරිපත් කරන්න පුළුවන් ඔබගේ ධර්ම ගැටළු ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මගේ කමඨහන් වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි.
හොඳයි. මේ නිසනවනේ ෆොටෝ එකක්ද? හොඳයි හොඳයි. හරි හරි.
ගෙදර දොරේදී හෝ කාර්යාලයේදී කටයුතු කරන විට හිතට දැනෙන පීඩාකාරී බව, දරදය, නීරසකම හෝ නුපුරුදු දෙයක් කිරීමට යන විට හිතට දැනෙන නොසන්සුන් ගතිය වැනි සිතුවිලි දෙස බලා සිටින විට සක්මණේදී ඇතිවන ප්‍රීතිය සහ සැහැල්ලු බවට සිත ගලා යයි. ජීවිතයේ එදිනදා සිදු කරන බොහෝ කටයුතු වෙනදාට වඩා නැවතිල්ලේ කලබලයකින් තොරව සිදුවේ. මම දිනපතා පැයකට ආසන්න කාලයක් සක්මන සිදු කරමි. සක්මන සිදු කළ ටික වේලාවකින් ශරීරයේ ප්‍රීතියක් සහ සැහැල්ලුවක් ඇතිවේ. එවැනි දිනවල මුළු දවසම ඉතා ප්‍රබෝධමත්ව මනා සතියකින් ගත වේ. එවිට කොපමණ වැඩ කළත් වැඩි මහන්සියකින් තොරව සිදුවේ. එනමුත් සමහර දිනවලදී සිත අසතිමත් වන අවස්ථා ඇත. හිතට ගලා එන ඍණාත්මක සිතුවිලි ඔස්සේ නොසිතා ඒ දෙස බලා සිටින විට එය නැති වී යයි. එවිට කයට දැනෙන විඩාව හොඳින් දැනේ. සිත කලබලයකට පත් වූ විට ශරීරයේ සිදුවන වෙනස්කම් දෙස හොඳින් බලා සිටිමි. එවිට දැනෙන පීඩාව නැති වී ශරීරය ප්‍රබෝධමත් වේ. ජීවිතයේ ඉතාමත් සතුටින් ගෙවෙන දින වැඩි. එසියම සිතේ පැන නැගින නුරුස්සන ගති, තරහ, කැමැත්ත වැනි සිතුවිලි ඔස්සේ සිත සිතා යන විට සිතට දැනෙන පීඩාව වැඩි නිසා සමහර විට එයින් මිදීමට බොහෝ අමාරු නිසා එවැනි සිතුවිලි ඔස්සේ නොසිතා එයට වෙනදේ බලා සිටි. එසේම එම පැන නැගින සිතුවිලි ඔස්සේ නොසිතා එය වෙන දෙස බලා සිටීම කළ යුතු බව ඔබ වහන්සේගේ දේශනාවලින් අසා ඇත. ඔබ වහන්සේකින් නිතිපතා අපට ලැබෙන කමඨාන ආශිර්වාද සහ දිරිමත් කිරීමට බොහෝ පින් සිදුවේ.
හොඳයි කළා තේන හොඳයි යන විදිය හොඳයි. කැර ටික ටික අපිට තේරෙනවා මේ අපිම මේ අනවශ්‍ය විදිහට දේවල් හිතන්න ගිහිල්ලා අනවශ්‍ය විදිහට දේවල් වලට අත දාන්න ගිහිල්ලා අපිම අත පුච්ච ගන්න හැටි ඒක තේරෙන ඉතින් ඒවා අතහැරලා දානවා. එතකොට ඉතින් තව තව හිත සංසුන් වෙනවා, හිතේ සතිය දියුණු වෙනවා, ප්‍රඥාව වැඩෙනවා. ඉතින් කරන කරගෙන යන ආකාරය හොඳයි. දිගට කරගෙන යන්න.
අවසරයි
ස්වාමීන් වහන්සේ. මගේ ගැටළු ස්වාමීන් වහන්සේ, ප්‍රසන්න ස්වාමීන් වහන්සේ, මම ගොඩක් දුරට පුරුදුලා සිටින්නේ මේ විදර්ශනා භාවනාවටයි සම්බන්ධයට වඩා. ස්වාමීන් වහන්සේ, මගේ ප්‍රශ්නය එක පර්යායක් සම්බන්ධවයි. මම හුඟක් වෙලාවට ස්වාමීන් වහන්සේ අරමුණක් ආවම සිතට ඒකෙන් මම බලන්නේ ආස්වාදය ආදීනව නිස්සරණය කියන ආකාරයට. ස්වාමීන් වහන්සේ, මෙතනදී අපි ආස්වාදය කියලා කිව්වහම ස්වාමීන් වහන්සේ අති දෙන සම්මුති ලෝකයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ, අපි හිතට අරමුණක් ආපු ගමන් ආස්වාදය විඳිනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට දෙක චන්දරාගයත් ඇති වෙලා, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයත් ඇති වෙලා තමයි ආස්වාදය කියලා කියන්නේ පැලීමක් නැත්නම් ගැටීමක්. මෙතන ස්වාමීන් වහන්සේ දැන් එතනදී මං ආදීනව බැලුවොත් ඇත්ත වශයෙන්ම තදංග වශයෙන් වගේ තණ්හාව දුරු කරගන්න පුළුවන්. නමුත් එතන දිස්වානස මට හිතනවා ඒක අවිද්‍යාව තියෙන නිසා නිස්සරණයක් වෙන්නේ නැහැ නේද කියලා. එතන ස්වානස හරියටම ආදීනවය බලනවා නම් ඒ ගත්ත අරමුණේ අපි බලන්න ඕනේ උද්‍යව්වේ ඥාණයෙන්ද නැත්නම් ඇතිවීම නැතිවීම හේතුඵල ධර්මය අනුවෙන්ද හරියටම විදර්ශනාව කියලා එතනදී අපි පිළිගත යුත්තේ. එතකොට නේද ස්වානස නිස්සරණය සිදු වෙන්නේ. මට පැහැදිලි කරලා දෙන්න ස්වානස.
මං හිතන්නේ මාත්‍යාගේ ප්‍රශ්නෙම ටිකක් දුරට උත්තරේ තිබුණා. දැන් උද්‍යව්‍ය ඥානය කියලා කියද්දී ප්‍රධාන වශයෙන් ඔය කියන්නේ හේතුඵල නිසා තමයි දේවල් හටගන්නේ. ඒ හේතුන්ගේ දුර්වල වීම නිරුද්ධ වීම නිසා තමයි දේවා නැති දේවල් හටගත්ත දේ නිරුද්ධ වෙලා යන්නේ. ඒත් අපිට බාහිරින් බැලුවම පේන්නේ ඔය ඇති වෙන්නේ නැතිම ස්වභාවය. ඒතර ඇති වෙන්නේ නැතිම ස්වභාවය දිහා හොඳට බලාගෙන සිටිනවා නම් ඒ හරහා තමයි යන්න හිත නිස්සරණයකට යන්නේ. ඒක නිස්සරණයට යනවා කියන එක අපි නිස්සරණයකට තල්ලු කරන්න බෑ. ඒක કૃතිමව ඇති කරන්න බෑ. හිතම යන්න ඕනේ. දැන් මෙහෙම කියමු, දැන් එයා අපිට තියෙන මේ කටයුත්තේ නියැලෙමින් සිටින එක. ඒ නියැලෙමින් අපි මෙතන මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට කර ගනිමින් වාසය කරනවා. ඒක යම්කිසි මොහුකුරා යෑමකදී හිත විසින් අන්න ඒ මුළු මේ අල්ලගත්ත ඒ පරාසය, එහෙම නැත්නම් ඒ අල්ලගත්ත ක්‍රියාවලිය, ක්‍රියාදාමය අතහැරලා දාන. අතහැරලා දැම්මට පස්සේ අන්න හිත යන්නේ නිස්සරණයකට. මොකක්වත් ඇසුරු නොකිරීමකට. එතකොට මේ නිස්සරණයක් කියන එක අපිට බලෙන් ගන්න බෑ. ඒ සඳහා වමනා කරන හේතු සකස් කරන්න ඕනේ. හේතු සකස් කරලා තමයි මේ නිස්සරණයක ස්වභාවය හඳුන ගන්න තියෙන්නේ. ඊට පස්සේ හඳුනගත්තට පස්සේ අන්න ඒක තව තව වඩා වර්ධනය කරන්න පුළුවන්. ඒක තව ප්‍රගුණ කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක නිකන් අර හිතේ පළපදියම් වෙන්න ගන්නවා. නැත්තම් හිත ඒක තේරුම් ගන්නවා. මෙහෙමත් තත්ත්වයක් තියෙනවා කියලා හිතේ නිකන් රෙජිස්ටර් වෙන්න ගන්නවා. ව්‍යාපදිංචි වෙන්න ගන්නවා. ඊට පස්සේ තින් සමහර ලාවට දැන් හිතට තර තේරිලා තියෙන නිසා ඒක හිතට හොඳට ඒක හුරු තැනක් බවට පත් වෙලා තියෙන නිසා අන්න දැන් ඒකට හිත හැකි ආදීනවයක් දන්නවා. එහෙම නැත්තම් ආස්වාදයක් දන්නවා, නිස්සරණයක් දන්නවා කියලා ප්‍රත්‍යක්ෂයක් වශයෙන් ඒකට කෙනෙකුට කියන්න පුළුවන්.
එම ආගරේ එතන සාරාංශ දැන් අපි ඇත්තටම අරමුණ ගත්තාම එතන චන්දරාගය ඇති වුණාන් පස්සේ ආදීනව දකින්න එක නිෂ්පලයි නේද සාරාංශ? එතනදී අපි කිසි දෙයක් වෙලා නැහැ. එතකොට ඒ කියන්නේ නේ සාරාංශ
මේ ආදීනවය දැක ගන්න. දැන් ඉතින් අපි මෙහෙම කේත හැකි, දැන් අපිට ආදීනව පේන්න අවශ්‍ය නම් අපි එතෙන්දී ගිහිල්ලා මඩවලට පැනනහම තමයි තේරෙන්නේ මේතන මඩ කියලා. ඒ නිසා මුලදී ටිකක් මඩ කන්න වෙනවා. එතකොට තමයි දන්නේ අඩේ මෙතන මඩ ගොඩක්නේ තියෙන්නේ, ආයිත් ගිහලා මඩ වලට පැන්නනේ කියලා ඔන්න පස්සේ කාලේ ආයි මතක් කරනවා. ඒක ගිහිල්ලා තේරුමක් නැහැ, මං ඊයේත් මඩ වලට පැන්නා. මේක මඩ ගොඩක් මෙතන තියෙන තේරුමක් නැහැ කියලා අන්න ආදීනව ටික මතක් කරගන්න. ඊට පස්සේ ඉතින් මඩ වලට පයින් නැතුව ඉන්නවා. දැන් චන්දරාගෙන් තමයි මඩ වලට පැන්නේ. හැබැයි ඊයේ මඩ වලට පැන්නේ චන්දරාගෙන්. හැබැයි ඉතින් ඊයේ පාඩම ඉගෙන ගත්තා. ඊයේත් ඔන්න මං අහුණා ඊයේත් මඩවලට පැන්නා කියලා ඔන්න මතක් කරගන්නවා. දැන් ඔන්න අද මතක් කරගන්නවා. අද ඒ මඩවලට පණින් නැතුවම ඔන්න තේරුම් ගන්නවා ඊයේත් මං මඩ කෑවා, අපරාදී වරද්ද ගත්තා, චන්දරාගෙට අහු වුණා, කෙලස් වලට අහු වුණා, තණ්හාවට දාස වුණා කියලා ඒ ආදීනව ටික පොඩ්ඩක් සිහි කරගන්නවා.
එහෙමයි සාර. ඒ කියන්නේ ඔය පූර්ණ වශයෙන් එක අපි කරගත්තාම ඒ කියන්නේ දිත්තේ දිත්තමත්タン කියන තැනට අපි
ඉන්න පාවෙන්න පුළුවන්. එහෙමයි නේද සාරා? ඔව්.
එහෙම
කේත හැකි. ඔව්. ඔව්. ආ, ෆෝන් බැටරි සාරා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
හොඳයි.
මට පොඩි පැහැදිලි කර ගැනීමක් සඳහා මේ ප්‍රශ්න යොමු කරන්නේ.
ඔව්.
කාය අනුපස්සනාවේ යෙදিলা ඉන්නකොට ආනාපානය තුලින් ඉබේම හිත උදය වය පැත්තට එහෙම නැත්නම් නාම රූප දැකීමට යොමු වෙන එක, ඒක ධම්මානුපස්සනාවට හිත යොමු වීමක්ද කියලා ඔබ වහන්සේ පැහැදිලි කර ගන්න අවශ්‍යයි.
දැන් මෙහෙමයි. දැන් කායනුපස්සනා මට්ටමේදීත් අපිට පුළුවන් ඕක දැන් ආනාපාන සතිය කියන එක රූප ධර්මතාවයක්. ඒ රූප ධර්මතාවයේ ඇතිවීම නැතිවීම ස්වභාවය විදිහට අපි දකිනවා. රූප ධර්මතාවයක් තේරුම් ගන්න එක අපි කායනුපස්සනාවක් කියලා. ඉතින් ඒක සරලව කියන්න පුළුවන්. ඉතින් එතකොට කායනුපස්සනා මට්ටමේදී ඇතිවීම නැතිවීම සාය දකිමින් සම්මුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා. එතකොට ඒ මාර්ගය දිනු කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ධම්මානුපස්සනාව ගැන කියද්දි එතෙන්දී ආයෙත් කතා කරනවා පංචස්කන්ධය ගැන, පංච උපාදානස්කන්ධය ගැන. ඒතර පංච උපාදානස්කන්ධයේ එන රූපස්කන්ධයට ඔය කතා කරන ආනාපානයත් අයිති. එතකොට එතෙන්දී අපි ආනාපානය ආරමුණු කළා, එතෙන්දී මේ රූපස්කන්ධය තියෙන තියෙන ස්වභාවය කියලා දකිනවනම් එකම දේ තමයි. ඒ නිසා අපි ওই නම්ගම් දීලා තිබුණාට ඒ අර විස්තර කිරීම සඳහා පැහැදිලි කිරීම සඳහා නම් දීලා තියෙනවා. නමුත් එකම ධර්මතාවයක් තමයි කෙනෙක් අත්දකින්නේ. හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් අවද කීප දෙනෙක්ගේ ඉල්ලීමක් තියෙන නිසා අපේ නමය වෙනකොට සාකච්ඡාවත් අවසන් කරගත්ත නිසා අපි පොඩ්ඩක් කෙටියෙන් එහෙනම් ප්‍රායෝගිකව භාවනාවක් දියුණු කරගන්න උත්සාහන්ත වෙමු. එහෙනම් පොඩ්ඩක් හරි ගැරි ගහ මේ පොඩ්ඩක් සකස් වෙලා වාඩි වෙන්න. S2 බොහොම සැහැල්ලුවෙන් පියාගන්න. දීර්ඝ හුස්මක් අරගෙන ටික වෙලාවක් රඳවගෙන ඉඳගෙන ඊට පස්සේ සෙමින් පිට කරලා හරින්න. නැවතත් දීර්ඝ හුස්මක් අරගෙන ටික වෙලාවක් රඳවගෙන තබාගෙන ඊට පස්සේ සෙමින් පිට කර හරින්න. හොඳට හිතත් කයත් තැම්පත් වෙන්න සැහැල්ලු වෙන්න ඉඩ දෙන්න. මේ අවස්ථාවට සෑහෙන පිරිසක් සම්බන්ධ වෙනවා. මේ සියලු දෙනාගේම සම්‍යක් බලාපොරොත්තු ඉෂ්ට වේවා. එයාගේ තියෙන යම් යම් දුක් පීඩා කරදර තියෙනවා නම් ඒ සියල්ල දුරු වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මමත් නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. මටත් සියලු දෙනාටමත්, මුළු ලෝකවාසී සියලු දෙනාටමත් යහපතක්ම වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා අපි මොහොතක් මෛත්‍රී සහගතව වාසය කරමු. දැන් අපි හිමීට අවධානය කයට යොමු කරනවා. මේ වෙලාවේ බොහොම සැහැල්ලුවෙන් පහසුවෙන් වාඩි වෙලා ඉන්නවා. මේ කයට අපි මෛත්‍රී සහගතව කටයුතු කරනවා. මේ කය සුවපත්ව සැහැල්ලුවෙන් වාඩි වෙලා තියෙනවා. S2 සැහැල්ලුවෙන් පියවිලා තියෙනවා. තොල් එකිනෙක මූර්දු අන්දමින් ස්පර්ශ වෙලා තියෙනවා. දත් ඇඳි එකට තද වෙලා නැහැ, සැහැල්ලුවෙන් තියෙනවා. දිව තල්ලට තියලා තද කරගෙන නැහැ, සැහැල්ලුවෙන් තියෙනවා. මුළු මුහුණ ප්‍රදේශයේම කිසිම ආතතියකින් තොරව පුංචි මද සිනහාවක් සහිතව බොහොම සැහැල්ලුවෙන් තියෙනවා. හිස කෙලින් තියෙනවා, බෙල්ල කෙලින් තියෙනවා. බෙල්ලත් තද වෙලා හිර වෙලා නැහැ, බොහොම සැහැල්ලුවෙන් තියෙනවා. උරහිස් දෙකත් සැහැල්ලුවෙන් තියෙනවා, උවමනාවෙන් ආයාසයෙන් හොසවගෙන නැහැ. අත් දෙක ඔඩොක්කුව මත එහෙම නැත්නම් මේසයක් මත තැම්පත් වෙලා තියෙනවා. කයට කැමති විදිහකට පහසු විදිහකට හුස්ම ගන්න ඉඩ දෙනවා. හුස්ම පාලනය කරන්න යන්නේ නැහැ. අපි අවධානය උදර ප්‍රදේශයට ගෙනියනකොට හුස්ම ගැනීමත් සමග උදරය පිම්බෙන හැටි, හුස්ම පිට කිරීමත් සමග උදරය හැකිලෙන හැටි දැනෙනවා. බොහෝම සැහැල්ලුවෙන් කලබලයක් නැතිව මේ අත්දැකීම අපි විඳ ගන්නවා. පිම්බෙනවා, හැකිලෙනවා. හිත අතීතයට දුවනවා නම්, අනාගතයට දුවනවා නම්, අතනට මෙතනට දුවනවා නම්, පිම්බෙන අවස්ථාව දැනගැනීමත් සමගම පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. හැකිලෙන අවස්ථාව දැනගන්නවත් සමගම හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. කයටම යාට කැමති රිද්මයකට, කැමති වේගයකට හුස්ම ගන්න ඉඩ දෙනවා. තව ටිකක් අපි පහළට අවධානය යොමු කරනකොට අපි වාඩි වෙලා ඉන්න ආසනය මත, කොට්ටේ මත යම් පීඩනයක් ඇදලා තියෙන හැටි, බරක් ඇදලා තියෙන හැටි දැනෙනවා. ඒ ගැනත් දැනුවත් වෙනවා. පාද නැමිලා තියෙනවා. ඒ වගේමයි පාද සැහැල්ලුවෙන් තියෙනවා. සමහර විට යටිපතුල් වල ඇතම් කොටස් පොළව මත නැත්නම් ආසනයක් කොට්ටයක් මත පැදුරක් මත ස්පර්ශ වෙනවා. අපි බොහෝම සුවසේ වාඩි වෙලා වාසය කරනවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව තුළ සිහිය පිහිටනවා. හරියට චෛත්‍යයක් බැඳා වගේ, හුඹහක් බැඳා වගේ, පිරමිඩයක් තැම්පත් කළා වගේ හොඳට තැම්පත් වෙලා, පටල වෙලා මේ වාඩි වෙලා තියෙන ඉරියව්ව සකස් වෙලා තියෙනවා. උදර ප්‍රදේශයට නැවතත් අවධානය යොමු කළොත් හුස්ම ගැනීමත් සමග පිම්බීමක්, හුස්ම හෙලීමත් සමග හැකිලීමක් අත්දකිනවා. පිම්බෙන අවස්ථාවේදී ඒ ගැන දැනුවත් වෙනවා. හැකිලෙන අවස්ථාවේදී ඒ ගැන දැනුවත් වෙනවා. කිසිම කලබලයක් නැහැ. කරන්න ලොකු දෙයක් නැහැ. මේ කය යෙදෙන ක්‍රියාව තුළ අපි අපේ හිතත් පවත්වනවා. හිත අතීතයට ගියොත් ඒ ගැන කනගාටු නොවි, ඒ ගැන දැනගත්තත් සමගම හිමිහිට නැවතත් ගෙනල්ලා පිම්බීම හැකිරීම අරමුණේ පවත්වනු. හිත අනාගතයට ගියත් ඒ ගැනත් දැනුවත් වුණාට පස්සේ ඒ ඔස්සේ දිගට දිගට හිතන්න යන්න නැතිව හෙමිහිට ගෙනල්ලා නැවතත් මේ පිම්බීම හැකිරීම අරමුණේ පවත්වනු. බොහෝම සැහැල්ලුවෙන් හිතේ සතුටින් සෑම් පිම්බීමක් ගානෙම දැනුවත් වෙනවා. සෑම හැකිලීමක් ගානෙම දැනුවත් වෙනවා. එකම පිම්බීමක්වත් එකම හැකිලීමක්වත් මගහරව ගන්නෙ නැතිව සෑම පිම්බීමක්ම සෑම හැකිලීමක්ම සතියට හසු කරගන්න කියලා අපි අපේ හිතට වැඩක් පවරනවා. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, එහෙමනම් අද අපේ පැය දෙකකුත් විනාඩි 15ක වගේ කාලයක් ධර්ම දේශනාවක, ධර්ම සාකච්ඡාවක සහ කෙටි භාවනා කටයුත්තක නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභීනේ මයා ලද්දම් පසින්තුම් වන්දිතුම් වරං. චාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා ශ්‍රදාශීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.